නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි අර සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවා ඉරිදි දවසක. දැන් අපිට මාස දෙකක් විතර වෙන හින්දා අපිට කියන්න පුළුවන් සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ එකතු වෙලා ඉන්නේ මොකටද? අද දවසේ මේ එකතු වෙලා පැයක් හමාරක් වගේ වේලාවක් අපි බලනවා මෙන්න මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච පිරිසකට ඒ සඳහා අනුග්‍රහයක් විදිහට යම් ධර්ම දේශනාවකුත්, ඒ වගේම අවසානයේ ඒ තමුන්ගේ භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු, ඒ සැතිමත් බව පිළිබඳ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න. ඉතින් ඔය විදිහට පැයක් හමාරක් ගත කරන තමයි අපි මේ පිරිස එකතු වෙලා ඉන්නේ. ඉතින් මෙහෙම එකතු වෙච්ච පිරිසකට, මේ විදිහේ මාර්ගයකට යොමු වෙච්ච පිරිසකට අපි මුලින්ම යම් කිසි ධර්ම දේශනාවකින් අනුග්‍රහ කළා යම් කිසි විදිහක ශක්ති ප්‍රමාණෙන් මඟ පෙන්වන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කළ ඊළඟට අපි ඒ ප්‍රශ්න දිශාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ওই විදිහට තමයි පැයක් හමාරක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම එහෙනම් යම්කිසි දේශනාවක් ඉදිරියෙන් තියාගමු. යම්කිසි මේ ධර්මය ගැන යම්කිසි අදහසක් ඉදිරියෙන් තියාගන්න බලමු. ඉතින් ඒ සඳහා මම කැමතියි අද මේ විදිහට මේ කතාව පටන් ගන්න. මොකද්ද මේ හැම දෙනාම යම්කිසි විදිහක තරඟයක, එහෙම නැත්නම් දිවිල්ලක යෙදිලා ඉන්නවා. මේ හැම දෙනාම තම තමුන්ගේ ශක්ති ප්‍රමාණෙන් යම්කිසි දිවිල්ලක යෙදිලා ඉන්නවා. ඉතින් මේ දිවිල්ලේ මොකද්ද බලාපොරොත්තුව? මේ දුවන ගමනේ බලාපොරොත්තුව මොකද්ද? මෙන්න මේ තමුන්ගේ මේ ජීවිතේට යම්කිසි සතුටක් ළඟා කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සතුට හොයාගෙන යන දිවිල්ලක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ එක එක්කෙනාගේ වයස් පරතරය අනුව, වයස අනුව ඉතින් විවිධ විදිහට දුවලා තියෙන්න පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් මෙතන අවුරුදු 60ක් 70ක් දුවපු කෙනෙක් සතුට හොයාගෙන, ඒ වගේම 40ක් 50ක් දුවපු කෙනෙක් ඉන්න පුළුවන්, 20ක් 30ක් දුවපු කෙනෙක් ඉන්න පුළුවන්. ඔන ඔය විදිහට විවිධ ප්‍රමාණවලින් මේ දිවීම කරවු පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. මෙන්න මේ විදිහට මේ සතුට පිටිපස්සේ එලවගෙන ගියපු පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ පිරිසකෙන් මම ඇහුවොත්, දැන් මේ විදිහට මෙච්චර කාලයක් මෙහෙම දුවලා තියෙනවා, මේ විදිහට සතුට හොයාගෙන දුවලා තියෙනවා, අනේ එතකොට සතුට ලැබුණද, ඒක ළඟා කරගන්න පුළුවන් වුණාද කිව්වොත්, අන්න උත්තරයක් දෙනව වෙනුවට පොඩ්ඩක් පසුතැවෙන්න, පොඩ්ඩක් වටපිට බලන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද මෙච්චර දුවලා දුවලත් නොයෙකුත් ඉලක්ක ඉදිරියෙන් තියාගෙන, ඉලක්ක ඉදිරිපත් කරගෙන දිව්වත්, මේ විදිහට සතුට හොයාගෙන දිව්වත් හම්බෙච්ච පාටක් නැහැ. මේක ලැබිච්ච පාටක් නැහැ. දුවලා 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 වෙහෙසක් නම් ගොඩක් දුරට ඉතුරු වෙලා තියෙනවා. ගොඩක් වෙහෙසක් නම් ඉතුරු වෙලා තියෙනවා. අර දිවීමේ වෙහෙස ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ ගමන අපි සතුට හොයාගෙන ගියාට මොකද? ගොඩක් වෙලාවට ඒ සතුට අපිට මේ දිවිල්ලෙන් ලැබෙන සතුටක් නෙමෙයි කියලා තමයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ. මේ විදිහට දිව්වට මොකද? මේ සතුට දිවීමෙන් ළඟා කරගන්න පුළුවන් සතුටක් නෙමෙයි කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, එහෙනම් කොහොමද මේ සතුට ළඟා කරගන්නේ? මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මේ සතුට ළඟා කරගන්න කියලා කෙනෙක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ හරිම අමුතු විදිහේ පාරක් තමයි පෙන්වන්නේ. මේ දුවලා 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 යම් කිසි ඉලක්කයක් ලං කරගන්න, ඒක ඔස්සේ සතුටු වෙන්න, ඒ සතුට ඒ ඉලක්කෙන් සතුටක් ලබා ගන්න දුවන පිරිසට බුදුරජාණන් වහන්සේ අමුතු විදිහේ පණිවිඩයක් දෙනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන පණිවිඩේ? ඔය දිවිල්ල නැවැත්වීමෙන් තමයි සතුටක් ළඟා කරගන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් අර දුවන මනුස්සයට කියනවා නවතින්න කියලා. අර ඉලක්කයක් ඉදිරිපත් කරගෙන ඒ ඔස්සේ දුවන මනුස්සයට කියනවා නවතින්න කියලා. ඉතින් මේක මේ අහන කෙනෙක්ට ගොඩක් වෙලාවට මේක හතර බීරි කතාවක් විදිහට තමයි හිතෙන්නේ. මෙන්න මේ නැවතිලා නවතින්න කියලා අපිට කියනවා. මෙන්න මේ දුවන අපිට කියන නවතින්න කියලා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න, ඔන්න රේස් එකක් දුවනවා. කට්ටිය පිරිසක් ඔන්න එකතු වෙලා යම්කිසි ඒ දිනුම් කණුව දක්වා දුවනවා. ඉතින් මේ දුවන පිරිසට කෙනෙක් කිව්වොත් මොකද්ද ඔය දුවන එක නවත්තන්න කියලා? අන්න මේ දුවන පිරිස මේකට කැමති වෙන්නේ නැහැ. මේක ගැන ප්‍රසාදයක් නැහැ. මේ පිරිස කල්පනා කරන්නේ තව ටිකක් වේගෙන් වේගෙන් දුවලා අන්න අර ඉලක්කෙට ලං වෙන්න. ඒ ඉලක්කේ ඉදිරිපත් කරගන්න ඉලක්කෙට තමුන් පළවෙනියට මුලින් ලංවෙන්න තමයි මේ පිරිසගේ අදහස. නමුත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ අන නවතින්න කියන අදහසක් තියෙන. ඔය දිවීම නවත්තන්න කියන අදහසක් තියෙන. ඉතින් ඒ අදහස පිළිගන්න අපේ හිත ලෑස්තිද කියලා ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. අපේ හිත කියනවා ඔන්න තව ටික දවසකින් මං මේ වැඩේ ඉවර වුණාම මේ දිවීම නවත්තනවා. මේ මට බොහොම වැදගත් වැඩක් ඉදිරියලා තියෙනවා. ඒ වැඩේ ඉවර වුණාම මම මේ දිවීම නවත්තනවා. එහෙම නැත්නම් මගේ මේ දරුවෝ තාම පොඩි. ඒගොල්ලෝ ටිකක් ලොකු වුණාම මම මගේ දිවීම නවත්තනවා. එහෙම නැත්නම් මම රැකී රක්ෂාවල තාම ඉහළට ගියේ නැහැ. ඒ අවශ්‍ය තත්ත්වයන් ළඟා කරගත්තේ නැහැ. අනේ ඒක ළඟා කරගත්තාම මම මේ දිවීම නවත්තනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔහොම කිව්වට මොකද කවදාවත් නවතින දිවිල්ලක් නෙමෙයි ඕක. කවදාවත් නවතින දිවිල්ලක් නෙමෙයි. ඒ වෙනුවට අන්න එකක් ඉවර වෙනකොට තව ඉලක්කයක් ඉදිරිපත් වෙනවා. ඒ ඉලක්කය ඉවර වෙනකොට තව ඉලක්කයක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඔහොම සතුට හොයාගෙන දිව්වට මොකද අන්තිමට ලැබිච්ච සතුටක් නැහැ. අර දිවීමෙන් වෙහෙසක් පමණක් ඉතුරු වෙලා තියෙනවා. අර මහා මැරතන් එකක් දුවලා 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 ඇති වෙන වෙහෙසක් වගේ මහා වෙහෙසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙහෙස නිසා ගොඩ දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. නොයෙකුත් රෝගාබාධ වලට ලක් වෙනවා. නොයෙකුත් මානසික රෝග වලට ලක් වෙනවා. මොකද්ද? අන්න වෙහෙසේ ප්‍රතිඵල. ඉතින් මේ වෙහෙස කොහොම ඇති වෙන එකක්ද? කොයි විදිහේ ඉලක්ක නිසා ඇති වෙන එකක්ද කියලා අපි කල්පනා කරොත් අපිට නොයෙකුත් ඉලක්ක තියෙනවා. අපි හිතනවා මෙන්න මේ රැකී රක්ෂාවේ මෙන්න මේ தත්ත්වේ මම ළඟා කරගන්න ඕනේ. මේ தත්ත්වයට මම දියුණු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ අධ්‍යාපනයේ මේ தත්ත්ව මම ළඟා කරගන්න ඕනේ. මේ தත්ත්වයට මම යන්න ඕනේ. එහෙම නැත්නම් ඔන්න මම මේ විදිහේ ගයක් හදා ගන්න ඕනේ. මේ විදිහේ தත්වයක් මම ඇති කර ගන්න ඕනේ. මේ විදිහේ මගේ පෞල් පසිබිමක් හදා ගන්න ඕනේ කියලා ඔන්න නොයේකුත් දේවල් තියෙනවා. නොයේකුත් වෙහෙස වෙන දේවල් තියෙනවා. නමුත් මේකකින්වත් ලැබෙන සැනසීමක් නැහැ. මේකකින්වත් කෙරෙන ඉවරයක් නැහැ. ඉතින් නොයේකුත් රට රටවල් වලට යනවා. නොයේකුත් රැකී ආරක්ෂා කරනවා. සමහර විට තට්ටු සිය ගණන් අන්න ගොඩ නැගිලි පව හදනවා. අහස උසට අහසේ ගෑවෙන පමණට අහස සූරන පමණට ගොඩ නැගිලි හදනවා. හදලා බලනවා මේකෙන්වත් සතුටක් තියේද කියලා. එහෙම නැත්නම් අන්න නගර දෙකක් යාවෙන විදියට මහා විශාල පාලම් හදනවා. මහා විශාල කිලෝමීටර් ගණන් දිග පාලම් හදනවා. මේ ට්‍රැෆික් නැතුව උඩින් යන්න පුළුවන් පාලම් හදනවා. එහෙම නැත්නම් ට්‍රැෆික් නැතුව පොළවේ යටින් යන්න පුළුවන් මෙට්‍රෝ හදනවා. ඉතින් ඔය කොයි දේ හැදුවත් අන්න එහෙම ඉවරයක් නැහැ. මේ කොච්චර දිව්වත් කොච්චර ඉහළට යන්න උත්සාහ කරත් කොච්චර වේගෙන් දුවත් අන්න එහෙම ඉවරයක් නැහැ. ඉතින් මේ පාලම් වල තියෙන හැරිම අරමු පුදුම වැඩේ තමයි මොකද්ද? මේ පාලම යට ඉන්නව තව මිනිස්සෙක්. පාලම යට ඉන්නව තව මිනිස්සෙක්. අර පාලම උඩින් වාහන යද්දි අන්න ගෙයක් දොරක් නැති වෙච්ච කර කියා ගන්න විදිහක් නැති වෙච්ච තව මිනිස්සෙක් පාලම යට ඉන්නවා. අන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. ඒ විදිහේ දෙයක් තියෙනවා. ඉතින් එහෙම தත්ත්වකදී එහෙම දෙයකදී තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ. එහෙම අර දිවලා දුවලා දුවලා අසරණ වෙච්ච මිනිසෙකුත් මේ මිනිස්සු පිරිසකුත් මේ සමාජේ ඉන්නවා. එහෙම දුවලා 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 යම් කිසි ඒ හැකියාවක් ළඟා කරගන්න බැරි පිරිසකුත් මේ සමාජේ ඉන්නවා. ඉතින් එච්චර වේගෙන් දුවලා අන්න හරියට අනතුරක් වුණා වගේ තමයි මේ පිරිසට. මොකද අර මිනිසුන් ලොකු ලොකු වාහන වලින් යන පාලම යටට මේ මිනිස්සු වැටිලා තියෙනවා. ගෙයක් නැති තත්ත්වෙට වැටිලා තියෙනවා. හෝම්ලස් කියන්නේ අන්න හෝම් එකක් නැති තත්ත්වෙට වැටිලා තියෙනවා. ඉතින් මේ මිනිස්සුත් අර සමාජෙම ජීවත් වෙනවා. අර දුවමින් ඉඳලා යම්කිසි අකරතැබ්බයකට යම්කිසි කරදරයකට ලක් වෙච්ච පිරිසකුත් මේ සමාජෙ ජීවත් වෙනවා. ඔහොම දේවල් මේ සමාජෙ තියෙනවා. ඉතින් අපිට මේ දේවල් මේ පාලම යට ඉන්න පිරිස පේන්නේ නැහැ. අර දුවලා 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 අනතුරටපත් වෙච්ච පිරිස පේන්නේ නැහැ. එහෙම නැත්නම් විවිධ රැකී රක්ෂා කරලා අනතුරටපත් වෙච්ච පිරිස පේන්නේ නැහැ. අපිට ඒ වෙනුවට අර ඉදිරියෙන් තියෙන ඉලක්කය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔය බටහිර රටවල හොඳට මහා විශාලයට ගොඩ නැගිලි හදාගෙන ඒ වැඩ කටයුතු කරගෙන ඉන්දියාවට මොකද අන්න අසරණ වෙච්ච පිරිසකුත් ඒ රටවලලත් ඉන්නවා. මෙහෙනම් තව ඉතින් අසරණයෝ ටිකත් ඔය පාරෙම පේන්නම ඉන්නවානේ. වැඩිපුර දකින්නම ඉන්නවානේ. නමුත් අන්න අසරණ වෙච්ච පිරිස හැමතැනම ඉන්න. මේ රටෙත් ඉන්නවා, ඒ රටෙත් ඉන්නවා. තමුන්ට වේලක් උපය ගන්න බැරිස පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මහා පරිමාණ ධනය වියදම් කළා. බොහොම වැදගත් ඒ ආපන ශාලාවලට ගිහිල්ලා බොහොම වැදගත් විදිහට ආහාර දන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔය දිවිල්ලේ අපිට බැලුව ගමන් පේන්නේ අන්න දිවුල සාර්ථක වුණ පිරිසක් තමයි මේ පිරිස. ඒ වගේම දුවල අසාර්ථක වුණ පිරිසක් තමයි අර පිරිස කියලා අපිට හිතෙන්නේ. නමුත් මේ දෙගොල්ලොම මෙන්න මේ දිවීමෙන් වෙහෙසකට පත්වෙච්ච පිරිස. මේ දිවීමේ වෙහෙස දැනෙන පිරිසක් තමයි මේ දෙගොල්ලොම. ඉතින් ඔහොම දැක්කට මොකද අපි ගොඩක් වෙලාවට මේවෑන් සංවේගයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් හදාගන්නේ නැහැ. මේවායේ සංවේගයට අපිට හේතු වෙන කාරණා නෙමෙයි. ඉතින් අපි එක කල්පනා කරනවා අර මහා වේගෙන් දුවන මිනිස්සයා වගේ දුවන තමයි අපේ අදහස තියෙන්නේ. නමුත් ඇත්තටම මේ දිවිල්ලෙන් නැවතිලා තියෙන්නේ වෙහෙසක් විතරයි. ලැබිලා තියෙන්නේ වෙහෙසක් විතරයි. අන්න ඒ වෙහෙස දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. මේ දුවන එක අපහසුයි කියලා දැනගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒ වෙනුවට මේ දුවන එක පොඩ්ඩක් නැවැත්තුවොත් අන්න තමුන්ට පහසුවක් එනවා කියන එක පෙන්නලා දෙන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා. මේ දුවන පුද්ගලයාට, මේ මහා වේගයෙන් දුවන පුද්ගලයාට කියනවා පොඩ්ඩක් ඔය දුවන එක නවත්තන්න කියලා. ඔය දුවන එකෙන් ඇති වෙන වෙහෙස අඩු කරගන්න, ඔය දිවීම පොඩ්ඩක් අඩු කරගන්න කියලා මේ පුද්ගලයා කියනවා. ඉතින් මේ පුද්ගලයාට එහෙම කිව්වට මොකද මේ තැනැත්තා මේක පිළිගන්න ගොඩක් වෙලාවට කැමැත්තක් නැහැ. නමුත් අර වෙහෙස වෙහෙස දකින්න 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 ටිකෙන් ටික මේ දිවීමේ වෙහෙස තමුන්ට දැනෙන්න 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 අන්න අර බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ පිළිගන්න දිශාවකට, පිළිගන්න පැත්තකට මේ තැනැත්තා යොමු වෙන්න පුළුවන්. ඒ සඳහා උනන්දුවක් ඇති කරගන්න තත්ත්වයකට මේ තැනැත්තා යොමු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ වෙහෙසක් දැනෙච්ච පිරිසකට වෙන්න ඇති මේ අපි ආමන්ත්‍රණය කරන්න කියලා මට හිතෙනවා. එහෙම වෙහෙසක් නොදැනුණා නම් අද මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න විදිහක් නොවෙන්න ඉඩ තියුණා. එහෙම අවස්ථාවක් නොලැබෙන්න ඉඩ තියුණා. අන්න එහෙනම් ඒ දිවීමේ වෙහෙසක් දැකපු පිරිසකට අපි ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ අපිට ශක්ති ප්‍රමාණය කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා හොඳ වැදගත් ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද? යම්කිසි අවස්ථාවක අර මෝගරාජ කියන ස්වාමීන් වහන්සේ, දැන් කලින් අර මෝගරාජ ශුන්‍යතෝ ලෝකං කතාව දවසක් කියන්නත් ඇති. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගැනම තමයි මෙතන සඳහන් වෙන්නේ. දැන් එතකොට අර පැවිද්දක් ලබාගෙන පැවිදි වෙලා යම්කිසි ඒ මේ ගැටලුව නිවාගත්ත කාලයක් ගැන තමයි මේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිවාගෙන ඉඳියට මොකද යම්කිසි කායික රෝගාබාධයක් මේ ස්වාමීන් වහන්සේට ඇති වුණා. ඒ තමුන්ගේ යම්කිසි හමේ රෝගයක් වගේ, කුෂ්ඨ රෝගයක් වගේ ඇති වෙලා මුළු හමම, මුළු ශරීරෙම අර කුෂ්ඨයෙන් වනවීමකට මේ ස්වාමීන් වහන්සේ ලක් වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ අසනීප වුණාට මොකද යම්කිසි ස්ථානයක අන්න අර විදිහේ පිදුරු ඇතරියක පිදුරු ඇඳක් හදාගෙන ඒ පිදුරු ඇඳේ තමයි කාලය ගත කරේ. පිදුරු වලින් තමයි ඇඳ තියුණේ. ඉතින් මේ පිදුරු ඇඳේ මෙහෙම ලෙඩ වෙලා මෙහෙම අපහසුතාවයෙන් ඉන්න මේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න බුදුරජාණන් වහන්සේ යනවා. භාග්‍යවතුන් වහන්සේ යනවා යම්කිසි අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න. උපස්ථාන කරන්න ගිහිල්ලා උපස්ථානයට ගියාට මොකද අමුතු විදිහේ කතාවක් තමයි අහන්නේ. අමුතු විදිහේ ප්‍රශ්නයක් තමයි මේ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ. මොකක්ද අහන්නේ? මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. චවි පාපක චිත්ත බද්ධක මෝගරාජ සතතං සමාහිතෝ හේමන්තක සීත කාල රත්තියෝ බික්කු ත්වන්සි කතං කරිස්සසි. ඔන්න විදිහේ ප්‍රශ්නයක් අහනවා මේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අර අසනීප වෙච්ච හාමුදුරන්ගෙන් අහන්නේ. චවි පාපක, මේ පිටපොත්තෙන් බැලුවාම පාපක, හමෙන් බැලුවාම පාපක, පිටින් බැලුවාම පාපක ස්වරූපයක් තියෙනවා, පාපී ස්වරූපයක් තියෙනවා, එහෙම නැත්නම් බොහොම අප්‍රසන්න ස්වරූපයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා චවි පාපක, මේ පිටින් බැලුවාම පාපක කියලා තමයි මේ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. ඊළඟට කියනවා චිත්ත බද්ධක, හැබැයි හිත භද්‍රයි, හිත සොඳුරුයි. පිටින් බැලුවාම පාපකයි, හිතින් භද්‍රයි කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. මෝගරාජ සතතං සමාහිතෝ, මෙන්න මේ පිටින් බැලුවාම පාපක, හිතින් සොඳුරු, හිතින් භද්‍ර මෝගරාජය, හැමදා සතිමත් මෝගරාජය, සතතං සමාහිතෝ, හැම කල්හි සතිමත් මෝගරාජය. ඔන්න ආමන්ත්‍රණය කරන විදිහ පිටපොත්තෙන් බැලුවාම පාපක, ඊළඟට හිතින් බද්‍ර හැම කල්හි සතිමත් මෝගරාජය කියල තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් ආමන්ත්‍රණය කරන්නේ. එහෙම කියලා අහනවා, හේමන්තක සීත කාල රත්තියෝ, මේ හේමන්ත ඍතුවේ රාත්‍රිය හරි හීතලයි. මේ හේමන්ත ඍතුවේ රාත්‍රිය හරි හීතලයි. බික්කෝ ත්වන්සි කතං කරිස, මහණ උඹ කොහොමද ඉන්නේ, මහණ උඹේ සැප දුක කොහොමද කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහන්නේ. බලන්නේ ආමන්ත්‍රණය කරන විදිය. අපිට හිතෙනවා මේ ලෙඩාගේ හිත රිදෙව්වා කියන තරමට හිතෙනවා. නමුත් බුදු කෙනෙක් ගිහිල්ලා අහනවා, චවි පාපක චිත්ත බද්ධක, මේ පිටපොත්තෙන් පාපක හිතින් සොඳුරු හැම කල්ලි සතිමත් මෝගරාජය කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. හේමන්ත සීත කාල රත්තියෝ බික්කු ත්වන්සි කතං කරිස්සති, මේ හේමන්ත ඍතුවේ රාත්‍රිය හරි හීතලයි, භික්ෂුව නුඹ මොකද කරන්නේ, කොහොමද ඉන්නේ කියලා අහනවා. අනේ එතකොට මේ මෝගරාජ ස්වාමීන් වහන්සේත් අමුතු ඉදිහේ පිළිතුරක් දෙනවා. සම්පන්න සස්සා මගදා කේවලා ඉති මේ සුතං පලාලත් චන්නත්කෝ සෙයියන් ඒ තන්යේ සුඛ ජීවිනෝ. මට අහන ලැබිලා තියෙනවා මේ මගද රටේ පුරාම කෙත් පැහිලා කියලා. දැන් මේ මොගරාජ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, මට අහන ලැබිලා තියෙනවා මේ මගදේ පුරාම කෙත් පැහිලා කියලා, කුඹුරු කපලා කියලා මට අහන ලැබිලා තියෙනවා. ඊළඟට කියනවා මොකද්ද, දැන් පැහැදිලිද?
අවසරයි ස්වාමීන් වහන්ස, අපිට ඉස්සෙල්ලා ටිකක් ඇහෙන්නේ නැතු වගේ ගියා. ඒ දැන් පැහැදිලිද කියලා අහපු ටික නම් පැහැදිලි.
කොතනින් පස්සේද ඇහෙන්නේ නැතු ගියේ?
අර මොග්‍රාජ ස්වාමීන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා කියපු ටිකෙන් තමයි එතන පස්සේ ඇහුනේ.
ඔව්, එතකොට ඉතින් මොගරාජ් ස්වාමීන් වහන්සේ එහෙම ඇහුවාම මෙන්න මේ
විදිහට පොඩි ස්වාමීන් වහන්සේ පොඩි කැලක් තමයි මිස්සුනේ.
මේ විදිහේ පිළිතුරක් දෙන මොකද්ද කියනවා, මට අහන ලැබිලා තියෙනවා මේ මගද රට පුරාම කෙත් පැහිලයි කියලා, මේ මගදේ පුරාම කුඹුරු කපලා කියලා මහට අහන ලැබිලා තියෙනවා. ඊළඟට කියනවා මට පිදුරු ඇඳක් මට තියෙනවා, අර කෙත් පැහිලා ඉතුරු වෙන පිදුරු ඇඳක් මට තියෙනවා, පිදුරු ඇතිරිල්ලක් මට තියෙනවා, එහෙම දෙයක් මට තියෙනවා. ඔයා වගේම තමයි මමත් සුවයෙන් කාලය ගත කරනවා. ඔයා වගේම තමයි මමත් සුවයෙන් කාලය ගත කරනවා කියලා අන්න අර ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ මගදේ පුරාම කෙත් පැහිලා තියෙනවා. මට පිදුරු ඇඳකුත් තියෙනවා. ඔයා වගේම සුවයෙන් මමත් කාලය ගත කරනවා කියලා මෙන්න මේ අසනීප වෙච්ච හාමුදුරුවෝ කියනවා. බලන්න මේක පිටිපස්සේ තියෙන දේ අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. දැන් බුදුරජාණන් වහන්සේ ගිහිලා මුලින්ම අහන්නේ මොකද්ද? අන්න පිටපොත්තෙන් බැලුවාම පාපකයි, පිටපොත්තෙන් බැලුවාම හරිම අප්‍රසන්නයි, නමුත් හිතෙන් සොඳුරුයි, හිත සොඳුරුයි. ඉතින් අන්න හිත සොඳුරුයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම කියනවා සෑම කල්හි සතිමත් මොගරාජය, හැමදාම සතියෙන් ඉන්න, හැම කල්හි සතිමත් මොගරාජය කියලා තමයි අන්න ආමන්ත්‍රණය කරන්නේ. දැන් බලන්න අපි අර බාහිර දේවල් ලොකු විදියට සැලසුවට මොකද බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පෙන්වන්නේ මොකද්ද? අන්න පිටින් බැලුවට පාපක වුණාට කමක් නැහැ, පිට බැලුවට පාපක වුණාට කමක් නැහැ, නමුත් හිතෙන් සොඳුරු වෙන්න, හිතෙන් සොඳුරු වෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒකත් එක්කම සම්බන්ධ දෙයක් තමයි ඔය සෑම කල්හි සතිමත් කියන කතාවත් එන්නේ, ගැළපිලා එන්නේ. මොකද්ද මේ හිතෙන් සොඳුරු වෙන්න නම් අන්න මොකද්ද, සෑම කල්හි සතිමත් වෙන්න ඕන. සෑම කල්හි සතිමත් කෙනෙක්ට විතරයි හිතෙන් සොඳුරු වෙන්න පුළුවන්. නැත්තම් මේ හිතේ තියෙන කුණු කන්දල් ඔක්කොම අන්න නොදන්න කෙනෙක්ට මේකෙන් සොඳුරුතාවයක් ඇති කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇති කරගත්තත් ඒක බොහොම තාවකාලිකයි. අර මහා කුණු කන්දක් උඩින් අපි මොකක් හරි වහලා දාලා කොන්ක්‍රීට් ටිකක් දාලා ඔන්න ගොඩනැගිල්ලක් හදනවා. හැදුවට මොකද, අර මහා කුණු කන්ද මේ ගොඩනැගිල්ල යට තියෙනවා. එතකොට දවසක ওই කුණු කන්ද බිමට පාත් වෙන දවසක අන්න ගොඩනැගිල්ලත් එක්කම කඩාගෙන බිඳගෙන තමයි යන්නේ. අනේ හිත සොඳුරු කරගන්න අවස්ථාවක් තමුන්ට හදා ගන්න ඕනේ. හිත සොඳුරු කරගන්න උත්සාහයක් ගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? අන්න මේ හිත ගැන, තමුන් ගැන අවධානයකින් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ පිළිබඳ දැනුවත්භාවයකින් වැඩ කටයුතු කරන්න ඕනේ. පොඩි වේලාවක් හරි කමක් නැහැ. තමුන්ගේ කරන වැඩක් ඒ පිළිබඳ අවධානයෙන් කරන්න ඕනේ. තමුන්ට හිතට නොයෙකුත් වෙන අදහස් උදහස් ගැන යම්කිසි අවධානයකින් ඉන්න ඕනේ. අනේ එහෙම ඉන්නේ කෙනෙක්ට පුළුවනි මෙන්න මේ හිත සොඳුරු කරගන්න. කයින් බැලුවාම පාපක වුණත් කමක් නැහැ, හිත සොඳුරු කරගන්න පුළුවන්. ඉතින් එහෙම ආමන්ත්‍රණය කළා හනවා මේ හේමන්ත ඍතුවේ රාත්‍රිය හරිම සීතලයි. මේ හිම වැටෙන කාලයක් වගේ මේ කාලේ රාත්‍රිය හරිම සීතලයි. මහන උඹ කොහොමද ඉන්නේ කියලා තමයි අහන්නේ. එතකොට අන්න අර මෝග රාජ ස්වාමීන් වහන්සේ කියනවා මට අහන්න ලැබිලා තියෙනවා මේ මගධය පුරාම කෙත් පැහිලා කියලා. ගැන මගධය පුරාම පිදුරු වලින් අතිරික්කයක් තියෙනවා. පිදුරු අතිරිත්තයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කියනවා මට පිදුරු ඇඳක් තියෙනවා. ඉතින් අර අතිරික්ත වුණ පිදුරු ඇඳක් මට තියෙනවා. ඉතින් කාගෙන්වත් මේකට ඉල්ලුමක් ලැබෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේ පිදුරු වලට කාගෙන්වත් ඉල්ලුමක් ලැබෙන්නේ නැහැ. මේ ඇඳට කාගෙන්වත් අනතුරක් කියන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. ඔහොම කියලා කියන ඔයා වගේම තමයි මාත් සුවෙන් ඉන්නවා. අච්චර අසනීප වුණත් අර කයෙන් අච්චර පීඩාවක් ගෙන දුන්නත් අන්න හිත සොඳුරු නිසා, හිතෙන් සොඳුරු නිසා අන්න මමත් සුවයෙන් ඉන්න ඔයා වගේම තමයි කියලා සඳහන් කරනවා. අන්න බලන්න අර දිවිල්ල නතර කරපු එකේ සැනසීම තමයි මේ කියන්නේ. අර දිවිල්ල නතර කරපු එකේ සැනසීම තමයි මේ කියන්නේ. එතකොට
අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ මයික් එක මියුට් වෙලා තියෙනවා.
දැන් හරි ගියා. මේක කනෙක්ට් වෙනවා ඩිස්කනෙක්ට් වෙනවා ඒකනේ වැඩි.
එහෙමයි ස්වාමීන් වහන්ස, අපිට දෙතුන් පාරක් ඔබ වහන්සේගේ වොයිස් එක ලොස් වුණා, ඇහුන්නේ අර කුණු ගොඩක් උඩ බිල්ඩින් එකක් හදනවා කියපු කෑල්ල එහෙම. ඊට පස්සේ වාක්‍ය දෙක තුනක් වගේ මිස් වේවි තමයි ඇහුනේ. කමක් නෑ, අපි පුළුවන් විදියට කරගෙන යන ස්වාමීන් වහන්ස.
මේක තමයි වැඩි. මේක මේ හොයන්න බෑ මොකද වෙන්නේ කියලා. ඩිස්කනෙක්ට් වෙනවා කනෙක්ට් වෙනවා. ඉතින් ওই විදිහට ප්‍රකාශ කරනවා. මොකද්ද? මෙන්න මේ හිත සොඳුරු කරගන්න, මේ හිතෙන් මේ සතුට ළඟා කරගන්න කියලා තමයි කියන්නේ. අර අපි හිතනවා බාහිර ලෝකෙන් ඉලක්ක ඔස්සේ ගිහිල්ලා යම්කිසි සතුටක් ළඟා කරගන්න. නමුත් ඒ විදිහේ සතුටක් නෙමෙයි මේ පෙන්වන්නේ. ඒ විදිහේ සතුටක් වෙනුවට අන්න පෙන්නවා මොකද්ද? මෙන්න මේ බාහිර ලෝකේ පිටිපස්සේ දුවලා, ඒ ඉලක්ක පිටිපස්සේ දුවලා ওই සතුට ළඟා කරගන්න බෑ. ඒ වෙනුවට තමුන් මේ හිතෙන් මේ සතුට ළඟා කරගන්න, හිතෙන් මේ සැනසීම ළඟා කරගන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒ සැනසීම ගැන තමයි අර ස්වාමීන් වහන්සේ අර අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද? මට මේ කය කොච්චර පීඩා දුන්නත්, කයෙන් කොච්චර වෙහෙසක් ඇති වෙලා තිබුණත් මට මේ හිත සොඳුරුයි. හිත සතුටෙන් ඉන්නවා. ඉතින් අර සුවයෙන් ඉන්නවා කියලා අර රෝගියා තමයි කියන්නේ. ඔයා වගේම තමයි මමත් සුවයෙන් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඔයා වගේම මමත් සුවෙන් ඉන්නවා කියලා කියනවා. අන්න එතකොට මොකද්ද මේ කියන්නේ? අන්න අර හිතින් මේ දිවීම නතර කරා. ඉතින් මේ දිවීම නතර කරන්න හිතුවාම කිව්වහම කට්ටිය හිතන්න පුළුවන්, ආ එහෙනම් මේ රැකී රක්ෂා වලට යන එක නවත්තන්න කියලාද කියන්නේ? මේ වැඩ කටයුතු කරන එක නවත්තන්න කියලාද කියන්නේ? මේ ඉගෙන ගන්න එක නවත්තන්න කියලාද කියන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ කියන්නේ මොකද්ද? අන්න අර හිතෙන් කරන මේ දිවීම නවත්තන්න. හිතෙන් කරන මේ දිවීම නවත්තන්න. මේ නැවත 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 ඉලක්ක පෙන්නගෙන ඉදිරිපත් කරගෙන මේ දුවන දිවිල්ල නවත්තන්න. එහෙම නැවැත්තුවොත් අන්න හිත ඇතුළෙන් තමුන්ට අර හොයාගෙන ගියපු සතුට ළඟා කරගන්න පුළුවන්. අර කය කොච්චර විදිහට අපහසුතාවයට පත් වෙලා තිබුණත්, කොච්චර පීඩාවට ලක් වෙලා තිබුණත්, කොච්චර පාපී ස්වරූපයකට ලක් වෙලා තිබුණත් අන්න හිතෙන් සතුටක් ඇති කරගන්න පුළුවන්. තමුන්ගේ ඉලක්ක මොනවා විනාශ වෙලා ගියත්, අර දුවන ඉලක්ක මොනවා විනාශ වෙලා ගියත් අන්න හිතෙන් සතුටක් ඇති කරගන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ හිතෙන් මේ දිවීම නතර කරා. ඉතින් ওই කතාවම තමයි අර බුදුරජාණන් වහන්සේ අර අඟුලිමාලට කියන්නේ. අඟුලිමාල කියනවා මහණ උඹ නැවතියන් කියලා කියනවා. මහණ උඹ නැවතියන් කියලා කියනවා. ඉතින් මේ දුවන ගමන් බුදුරජාණන් වහන්සේත් යනවා, අඟුලිමාලත් පිටිපස්සෙන් එලවගෙන යනවා. මහණ උඹ නැවතියන් කියලා කියනවා. එතකොට අඟුලිමාලට දෙන පිළිතුර මොකද්ද? මම නැවතිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මම නැවතිලා ඉන්නේ. උඹ නැවතියන් කියලා අන්න පිළිතුරක් දෙනවා. මේ යන ගමන් කියනවා මම නැවතිලා ඉන්නේ. මොකද්ද මේ කියන කතාව? අන්න මේ හිතෙන් නැවතිලා තියෙනවා. හිතෙන් ඒ සතුට ළඟා කරගෙන තියෙනවා. කොච්චර ගමනක යෙදුනත්, කොච්චර වෙහෙසක් තියෙන බවට පෙනුනත් අන්න අර හිතෙන් සැනසීමක් තමුන්ට ළඟා කරගෙන තියෙනවා. හිතෙන් ඒ සතුට ළඟා කරගෙන තියෙනවා. ඉතින් ඒ විදිහේ සතුටක් ළඟා කරගන්න ක්‍රමයක් තමයි අපි පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ පෙන්නලා දෙන ක්‍රමය මොකද්ද? අන්න මේ සිහිය පිහිටව ගන්න ඕනේ. තමුන්ගේ ඒ ඉලක්ක ඔස්සේ වැඩ කටයුතු කරන ගමන් මේ කරන වැඩක් ගැන සිහිය පිහිටව ගන්න ඕනේ. ඊළඟ මේ හිත ඇතුලෙන් නොයෙකුත් අදහස්, උදහස්, නොයෙකුත් යෝජනා, චෝදනා, නොයෙකුත් දේවල් ආවට ඒ හැම දෙයක්ම පොඩ්ඩක් අවධානෙන් බලන්න ඕනේ. ඒ හැම දෙයක් ඔස්සේම වෙහෙස වෙන්නේ නැතුව, දුවන්න යන්නේ නැතුව ඒ දිහා පොඩ්ඩක් අවධානයෙන් බලාගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් සැනසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් අර සිහිය පිහිටගෙන බලාගෙන ඉන්න ඕනේ. එහෙම බලාගෙන ඉඳියොත් තේරෙනවා මේ එන හැම දෙයක්ම ටික වෙලාවකින් නැති වෙලා යනවා. මේ එන හැම දෙයක්ම එකක් එනවා, ඊට පිටිපස්සෙන් තව එකක් එනවා. ඔන්න ඔය විදිහට අපිට නොයෙකුත් ඉලක්ක පෙන්눔 කරන්න උත්සාහ කරනවා. නොයෙකුත් ඉලක්ක පෙන්눔 කරන්න උත්සාහ කරනවා. මේක ළඟා කරගත්තොත් මේ හිතේ සැනසීමක් තියෙයි. මෙතනට ගියොත් මට සැනසීමක් තියෙයි. ඔන්න ඔය විදිහට මේ සතුට හැම වෙලේම තමුන්ගෙන් දුරස් වෙච්ච දෙයක්, තව ඉදිරියෙන් තියෙන ගයක් කියලා තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉදිරියෙන් තියෙන දෙයක් කියලා තමයි කියන්න උත්සාහ කරන්නේ. නමුත් මේ සතුට අපේ මේ හිත ඇතුලෙන් ළඟා කරගත යුතු දෙයක්. බාහිර ලෝකයේ දේවල් හොයාගෙන ගිහිල්ලා නෙමෙයි, ඒ වෙනුවට මෙන්න මේ හිත ඇතුලෙන් කරන දිවීම නැවැත්වීමෙන් තමයි මේ සතුට ළඟා කරගන්න පුළුවන්. මේ හිත ඇතුලෙන් කරන නැවත නැවත කරන ප්‍රෝඩාව දැකීමෙන් තමයි මේ සතුට ළඟා කරගන්න පුළුවන්. ඒ විදිහට දකින්න උත්සාහවත් වෙන පිරිසක් තමයි මෙතනට එකතු වෙලා ඉන්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න ගත්තාම, මේ විදිහට තමුන් ගැන අවධානයක් පිහිටවන්න ගත්තාම, තමුන් ගැන සිහියක් පිහිටවන්න ගත්තාම, ඇත්තටම මුලින් වෙහෙසක් තමයි දැනෙන්නේ. මුලින් වෙහෙසක් තමයි දැනෙන්නේ. අර අසීහිය පහසුයි කියලා හිතෙනවා. අසීහිය පහසුයි කියලා හිතෙනවා. මොකද හේතුව? අන්න අර දුවලා 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 පුරුදු වෙලා ඉඳලා එකපාරට නැවතුන ගමන් මේ මනුස්සයාට, නවතින උත්සාහ කරපු ගමන් මේ මනුස්සයාට මොකද්ද දැනෙන්නේ? අන්න අර දිවීමේ වෙහෙස දැනෙනවා. මේ කාලයක් පුරාවට දුවලා 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 ඇතිවෙච්ච වෙහෙසක් දැනෙනවා. අන්න ඒ වෙහෙස තමයි මුලින් දකින්න ලැබෙන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට ඒ වෙහෙස ගැන කරන චෝදනා තමයි අපිට ලහන්න ලැබෙන්නේ. මට මේක කරන්න බෑ, මගේ හිත ඇතුලෙන් නොයෙකුත් නානා ප්‍රකාර අදහස් උදහස් කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි ජාලාවල් නැගීගෙන එනවා කියලා අන්න අර වෙහෙස ගැන ප්‍රකාශ කරනවා. අර වෙහෙස ගැන ප්‍රකාශ කරනවා. ඉතින් මේ තැනත්ත මේක මගාරින්න නැවතත් අර සුපුරුදු දිවිල්ලට වැටෙන එක තමයි කරන්නේ. නමුත් තේරුම් ගත යුත්තේ තමයි ওই දිවීමෙන්ම තමයි ওই වෙහෙස ඇති වෙලා තියෙන්නේ. ওই වෙහෙස ඇති වෙලා තියෙන්නේ දිවීම හේතු කොට. ඉතින් නැවතින්න උත්සාහ කරපු ගමන්, නවතින්න බලපු ගමන් දකින්න ලැබෙන්නේ අර වෙහෙස. ඒක ස්වභාවිකයි. අන්න එහෙනම් ටිකෙන් ටික මේ වෙහෙසත් එක්ක නැවත නැවත පොඩ පොඩ පුරුදු කරනකොට අන්න අර හිත ඇතුලෙන් පහසුවක් ටිකෙන් ටික ළඟා වෙලා එනවා. අපි කියන්නේ මේ දවසෙන් දෙකෙන් කියලා. ටික ටික උත්සාහ කරනකොට ඊයට වැඩිය පහසුවක්, අදට වැඩිය පහසුවක්. අන්න ඒ විදිහට ටිකෙන් ටික මෙන්න මේ පහසුවක් හිත ඇතුලෙන් ළඟා වෙලා එනවා. අර දිවීම ටිකෙන් ටික, ඒ දුවන වේගේ ටිකෙන් ටික අඩුවෙන ස්වරූපයක් දකින්න පුළුවන්. ඒ අඩුවෙන ස්වරූපයක් තමුන්ටම දකින්න පුළුවන්. අන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමුන් තුළම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර මෝගරාජ ස්වාමීන් වහන්සේ කියන විදිහට මම බොහොම සතුටින් ඉන්නවා කියන්න පුළුවන් තත්වයකට මේ හිත ටිකෙන් ටික ගමන් කරන්න ගන්නවා. ඒ දිශාවකට මේ හිත ටිකෙන් ටික ගමන් කරන්න ගන්නවා. මොකද්ද හේතුව? අන්න අර දිවීම ටික ටික නවතින නිසා. අර ඉලක්ක ඔස්සේ තමුන්ගේ තියෙන බැඳීම, ඒ ඉලක්ක ඔස්සේ තියෙන එළවීම ටිකෙන් ටික අඩු වෙන නිසා අන්නේ අඩුවීමත් එක්ක මොකද වෙන්නේ? අන්න අර හිත ඇතුලෙන් යම්කිසි පහසුවක් ටිකෙන් ටික නැగిලා එනවා. පහසුවක් ටිකෙන් ටික ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒ විදිහේ පහසුවක් ළඟා කරගන්න තමයි අපි හැමදෙනාම මේ උත්සාහවත් වෙලා ඉන්නේ. ඒ විදිහේ පහසුවක් ගැන තමයි අපි හැමදෙනාම උත්සාහවත් වෙලා ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ පහසුවක් ළඟා කරගන්න පිරිසකට ආමන්ත්‍රණය කළා කියනකොට මේක ටිකෙන් ටික පුරුදු කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේක ටිකෙන් ටික නැවත නැවත උත්සාහවත් වෙන්න. ඔය දිවීමේ අතරේ යම්කිසි වේලාවක් හදාගන්න. පොඩි ඉඩක් හදාගන්න. ඔය දවස පුරාම ඔය වෙහෙස දරාගෙන ඉන්න එපා. ඒ වෙනුවට නැවත නැවත මේ වෙහෙස, මේ දිවීම නිදහස් කරන තත්වයක් තමුන්ට ළඟා කරගන්න. ඒක සඳහා වැඩි වේලාවක් අවශ්‍ය නැහැ. මිනිත්තු කිහිපයක් වෙන්න පුළුවන්. තප්පර කිහිපයක් වෙන්න පුළුවන්. අනර තමුන් ගැන දැනුවත් භාවයක් ඇති කරගන්නවා. මුළු දවසම වෙහෙස වෙලා හවස ඒ වැඩ රාජකාරී ස්ථානයෙන් එළියට එනකොට අන්න පොඩි මොහොතක්, විනාඩියක් දෙකක් තමුන් පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගෙන පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. පොඩි මොහොතක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. විනාඩියක් විතර අන්නර පුටුවකට වෙලා මම දැන් මේ දුවලා 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 ගිහිල්ලා ඔන්න දැන් ඊළඟට ගෙදර දුවන්න තමයි ලෑස්ති වෙන්නේ. දවසක් පුරා දුවලා ගෙදර දුවන්න තමයි ලෑස්ති වෙන්නේ. අන්න ඒ මොහොතක් කරගෙන කල්පනා කරලා බලන්න මට පොඩි විවේකයක් ලැබෙනවා. ඊළඟට අපි හිතමු මාළු මාකට් එකක හරි පොළක හරි කොහේ හරි වේවා. ඒ ඉන්න අතරේ අර මහා කලබලයක් අතරේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මට මේ කලබලේ අතරෙත් මේ මිනිස්සු කෑ ගහන නොයෙකුත් විකාර වටපිටාවක් අතරෙත් මට අර විදිහේ විවේකයක් සුළු මොහොතකට තප්පර කිහිපයකට නැවතීමක් ලං කරගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා තමයි අපේ මේ කය උපකාර වෙන්නේ අපිට. ඉතින් කොච්චර කලබල තිබුණත් ඔය කයේ කිසි කලබලයක් නැහැ. ඉතින් අර පොඩ්ඩක් නැවතිලා හිටගෙන හරි කමක් නැහැ. මිනිත්තුවක් විතර තප්පර කිහිපයක් විතර තමුන් ගැන අවධානයක් යොමු කරලා බලනවා මේ කය කොහොමද පිටලා තියෙන්නේ. අන්න මොකද වෙන්නේ අර දිවීමේ වෙහෙස ටිකක් අඩු වෙනවා. දිවීමේ වෙහෙස ටිකක් අඩු වෙනවා. ඊළඟට නම් කිසි අවස්ථාවක මොකක් හරි ප්‍රශ්න ගැටලු නිසා මොන මොන හරි දේවල් නිසා ලොකු වේගෙකුත් එක්ක ඔන්න වැඩ කටයුතු කරගෙන යනවා. ලොකු හතියකුත් එක්ක ලොකු වෙහෙසකුත් එක්ක ඔන්න වැඩ කටයුතු කරගෙන යනවා. අනේ එකපාරට පොඩ්ඩක් අන්න පොඩ්ඩක් මතක් වුණොත් මම මේ දුවන වේගෙ වැඩි කියලා අන්න අර පොඩ්ඩක් පොඩ්ඩක් හිතෙන් පොඩි සැනසීමක් ලබාගෙන මෙන්න මේ කලබලේ දිහා බලන්න පුළුවන්. මේ කලබලෙන් පොඩ්ඩක් දුරස් වෙලා පොඩ්ඩක් ඈත් වෙලා මගේ මේච්චර මේ මොකද්ද කලබලේ කියලා බලන්න පුළුවන්. පොඩ්ඩක් ඒක ගැන අවධානයක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද අන්න දුවන මිනිහෙක් කල්පනා කරන මේ බොහොම වේගෙන් යන මිනිහෙක් කල්පනා කරන ඇයි මම දුවන්නේ ඇයි මම මෙච්චර වේගෙන් යන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. කල්පනා කරලා බලලා අන්න පොඩ්ඩක් අන්න දුවන වේගෙ ටිකක් අඩු කරගන්නවා. වේගෙන් ඇවිදින ගානට එනවා. ඊට පස්සේ මේ තැනත්ත තව ටිකකින් කල්පනා කරනවා ඇයි මම මෙච්චර වේගෙන් ඇවිදින්නේ ඇයි මම මෙච්චර වේගෙන් ඇවිදින්නේ මට හෙමීට ඇවිදින්න පුළුවන් නේද කියලා කල්පනා කරනවා. අන්න හෙමීට ඇවිදිනවා. ඊළඟට කල්පනා කරනවා ඇයි මම ඇවිදින්නේ ඇයි මට නැවතිලා ඉන්න බැරි ඇවිදිනවට වැඩිය නැවතිලා ඉන්න එක පහසුයි. අන්න පොඩ්ඩක් කල්පනා කරලා නවතිනවා. ඊට පස්සේ කල්පනා කරනවා ඇයි මම හිටගෙන ඉන්නේ හිටගෙන ඉන්නවට වැඩිය අන්න වාඩි වෙලා ඉන්න එක පහසුයි ඇයි මම වාඩි වෙලා ඉන්නේ නැත්තේ කියලා කල්පනා කරනවා. ඔන්න ඔය විදිහට මේ හිත ඇතුලෙන් වෙන වෙනසක් අර මහා දුවන අතරේ මාළු මාකට් එකක ඒ පොරකන අතරේ තමුන්ට පොඩි අවධානයක් ඇති කර ගන්නවා. තමුන්ගේ කය පිටලා තියෙන අවධානයක් ඇති කර ගන්නවා. නැත්තම් මේ යන සද්ද බද්ද ටික ගැන අවධානයක් ඇති කර ගන්නවා. අවධානයක් ඇති කරගෙන බලනවා අර දුවනා වෙනුවට මට ඇවිදින්න පුළුවන්. ඇවිදිනා වෙනුවට නැවතිලා ඉන්න පුළුවන්. හිටගෙන ඉන්නා වෙනුවට වාඩි වෙලා ඉන්න පුළුවන්. අන්න එහෙම ටිකෙන් ටික මේ හිත ඇතුලේ තියෙන දිවීම අඩු කරගන්න තමයි උත්සාහවත් වෙන්න ඕනේ. කොච්චර කලබල තියුණත් බොහොම දුවගෙන ගිහිල්ලා මහා වේගෙන් ගිහිල්ලා වෙහෙස වෙලා ගිහිල්ලා බස් එකකට නැග්ගත් අන්න බස් එකකට නැග්ග වෙලාවේ කල්පනා කරන්න පුළුවන්. ඔන්න මම දැන් මේ බස් එකේ නිකන් වවුලෙක් එලිලා ඉන්නවා වගේ එලිලා ඉන්නවා. කකුල් දෙකෙන් නැතත් අත් දෙකෙන් එලිලා ඉන්නවා කියලා කල්පනා කරන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානයක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්තම් අන සීට් එකක වාඩි වෙන්න ලැබුණා නම් පොර කාලා හරි සීට් එකක් ලැබුණා නම් අන සීට් එකේ වාඩි වෙලා කල්පනා කරනවා අන්න මගේ කය දැන් සීට් එකේ වාඩි වෙලා තියෙනවා. මගේ කය දැන් වාඩි කරන ස්වරූපෙකින් තියෙනවා කියලා කල්පනා කරන්න පුළුවන්. පොඩක් ඒ පිළිබඳ අවධානයක් ඇති කරගන්න පුළුවන්. අන්න අර මොකද වෙන්නේ අර දිවීමේ වෙහෙස ටිකක් අඩු වෙනවා. ඒ වෙහෙස ටිකක් අඩු වෙනවා. සමහර විට ඉතින් නොමිලේ බස් එකේ යන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. නැත්තම් කොන්දොස්තර ඇවිල්ලා තට්ටු කරලා ටිකට් ගන්න නැද්ද කියලා අහන්නත් පුළුවන්. කමක් නැහැ. එහෙ උති එහෙම වේවා අපි අන්න පොඩ්ඩක් තමුන් ගැන අවධානයක් යොමු කරගන්න උත්සාහ කරනවා. මහා වේගෙන් දුවන වෙලාවක පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. එයි මම මෙච්චර වේගෙන් දුවන්නේ. ඒ වෙනුවට මට පොඩ්ඩක් හිමිහිට යන්න පුළුවන් නේද කියලා කල්පනා කරනවා. හිටගෙන ඉන්න වෙලාවක කල්පනා කරනවා. එයි මම හිටගෙන ඉන්නේ. මට පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුළුවන් නේ කියලා කල්පනා කරනවා. ඔන්න ඒ විදිහට මේ හිත ඇතුලෙන් වෙනසක් ඇති කරගන්න කියලා තමයි මේ කියන්නේ. මේ හිත ඇතුලෙන් දුවන දිවීම පොඩ්ඩක් අඩු කරගන්න කියලා තමයි කියන්නේ. ඔය හිතුවිලි වල වේගෙට දුවන දිවිල්ල පොඩ්ඩක් අඩු කරගන්න කියලා තමයි කියන්නේ. මොකද සඳහන් කරන මේ හිතේ ස්වරූපේ හරියට නිකන් අර වල් අස්සයෝ ටිකක් ඇදගෙන යන කඹයක් අල්ලගත්තා වගේ. මේ වල් අස්සයෝ ටික මේ තැනැත්තව බිම දිගේ අන්තර පඳුරු අස්සෙන් ඇදගෙන යනවා. පඳුරු අස්සෙන් ඇදගෙන යනවා. බොහොම භයානක විදිහට ඇදගෙන යනවා. ඉතින් මේ ඇදගෙන යන ගමන් කල්පනා කරනවා ඇයි මම මෙච්චර වේගෙන් යන්නේ? ඇයි මට මේක අතාරින්න බැරි? මට පොඩ්ඩක් අතාරින්න බැරි. ඇයි කියලා අන්න කල්පනා කරනවා. අන්න ආචාන්චා ස්වාමීන් වහන්සේක වෙලාවක කියනවා මේ ගෝලයක එක පාරේ යන ගමන් අන්න කොටයක් තියෙනවා පාර හරහාට. මේ කොටයක් නේ, පාර හරහා කොටයක් නේ. අපි මේක පොඩ්ඩක් උස්සලා අයින් කරමු කියලා කියනවා. ඊට පස්සේ දෙන්න දෙපැත්තෙන් උස්ස ගන්නවා. ඉටස දැන් කොටේ බරයි. ඉටවස මේ ස්වයිනාස කියන කොටේ බරයිනේ, අමාරුයිනේ උසගෙන ඉන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා ආ දැන් එහෙනම් මේ පැත්තෙන් තියමු, පැත්තෙන් තියමු. ආ දැන් බිමට අතෑරියානේ, දැන් අර බර නැති වෙලා ගියානේ, අර කලින් තිබුණ අමාරුව දැන් නැති වෙලානේ කියලා කියනවා. අන්න බලන්න මෙන්න මේ හිතෙන් මේ දුවන දිවීම පොඩ්ඩක් අඩු කරාම අන්නේ අඩු කරන ප්‍රමාණයට පහසුවක් ළඟා වෙනවා. අඩු කරන ප්‍රමාණයට පහසුවක් ළඟා වෙනවා. ඉතින් නොයෙකුත් යෝජනා, චෝදනා, අදහස්, සුදහස් එන්න පුළුවන්. කොයි දේ ආවත් කියනවා පොඩ්ඩක් ආ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න, මගේ ළඟ තියෙනවා වේටින් ලිස්ට් එකක්. බොහොම වැදගත් විදිහේ වේටින් ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඔය බාහිර ලෝකේ ගත්තොත් වේටින් ලිස්ට් එකක් කියන්නේ බොහොම එෆිෂන්සි අඩු දෙයක්. ඒ ඵලදායීතාවයේ අඩු දෙයක් තමයි වේටින් ලිස්ට් එකක් කියන්නේ. නමුත් අපි තියාගෙන ඉන්න වේටින් ලිස්ට් එක. අපි කියනවා බොහොම භයානක, හරීම වැදගත්, බොහොම ඒ වෙලාවෙම අවස්ථාව ඉල්ලන ප්‍රශ්නයක් අහම අපි කියනවා හරි පොඩ්ඩක් ඉන්න, මෙතන තියෙනවා ලයින් එකක්. මේ ලයින් එකේ පිටිපස්සෙන් ගිහිල්ලා හිටගන්න පොඩ්ඩක් කියලා කියනවා. අර එන හිතුවිල්ලට, අර එන අදහසට, මේ බොහොම දරුණුවට එන වේගයකට දැම්ම ප්‍රතික්‍රියා කරන්න කර යුතුයි කියන වේගයකට අපි කියනවා අර ලයින් එකක් තියෙනවානේ, එහෙම කඩාගෙන බිඳගෙන එන්න බෑ. ඒ ලයින් එක පිටිපස්සෙන් ගිහිල්ලා ඉඳගන්න. අර අර ඉරෙන් ඉරෙන් පිටිපස්සට ගිහිල්ලා ඉන්න. අර එයාපෝට් වල කියන්නේ අර ඉරෙන් පිටිපස්සට වෙලා ඉන්න කියලා අපි කියනවා මේ බොහොම හදිස්සියෙන් පණිවිඩයක් අරගෙන එන මනුස්සයට. ඉතින් මූ ඉරේ පිටිපස්සට ගල ටිකක් වෙලා තියෙනවා. විනාඩි කීපයක් වෙන්න පුළුවන්, පැය කීපයක් වෙන්න පුළුවන්, දවස් කීපයක් වෙන්න පුළුවන්. අර ප්‍රශ්නේ පමණට පොඩ්ඩක් ඈඩ් කළා තියෙනවා. තියලා බැලුවොත් මොකද වෙන්නේ? අන්න තියලා බැලුවොත් ඒ ප්‍රශ්නේ විසින්ම අන්න විසඳුමකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ බොහොම භයානකයි, බොහොම හදිසි දැන් දැම්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ප්‍රශ්න පිටිපස්සේ අන්න විසඳුමකුත් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක මේකට සුදුසු විසඳුමක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් සමහර ප්‍රශ්න කියනවා අයියෝ දැන් නම් වැඩක් නැහැ, දැන් අපේ අවශ්‍යතාවය ගිලිහිලා ඉවරයි, දැන් අපිට ඔතන හම්බෙලා වැඩක් නැහැ කියලා. අන්න සමහර ප්‍රශ්න අවලංගු වෙලා ගිහිල්ලා, කැන්සල් වෙලා ගිහිල්ලා, අර වේටින් ලිස්ට් එකේ ඉඳීමේ ආනිසංස. ඉතින් මොකද කරන්නේ? මොකක් හරි අදිසි ප්‍රශ්නයක් අහම ඒ වෙලාවේ විසඳුමක් පේන්නේ නැති වුණත්, ඒ වෙලාවේ විසඳ ගන්න හැකියාවක් නැති වුණත්, අර වෙහෙස ගන්න නැතුව කියනවා අර ලයින් එකේ පිටිපස්සට වෙලා ඉන්න, අර ඉරෙන් පිටිපස්සට වෙලා ඉන්න, පොඩ්ඩක් ඔහොම ඉන්න, ඔහොම ඉඳලා ඉන්න, අපිට මේ දෙතුන් දෙනෙක් තව ඉන්නවා කලින් ආපු කට්ටිය කියලා පොඩ්ඩක් පිටිපස්සට ගල්ලා කියනවා. ඉතින් බැලුවාම මේ වේටින් ලිස්ට් එක එෆිෂන්සි නැහැ කියලා හිතුණාට, ඵලදායීතාවය නැහැ කියලා හිතුණාට, මේකේ ගොඩාක් ඵලදායීතාවයක් තියෙනවා. මොස්ට් ඉෆෙක්ටිව් තින් කියලා කියන්න පුළුවන්. කෙනෙක්ට තියාගන්න පුළුවන් බොහොම ඵලදායීතාවයක් තමයි මේ වේටින් ලිස්ට් එක කියන එක. මොකද්ද මේ ඇතුලෙන් එන හිතුවිලි, චෝදනා, යෝජනා වලට පොඩ්ඩක් කියන අන පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. මම ඔය කියන වේගෙන් දුවන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේක සලකලා බලන්න. මේ උසාවියේ ප්‍රශ්න අහනවා අන්න කාලයට අනුව, ඒ ප්‍රශ්න එන විදිහට අනුව, ඒ අවස්ථාව ගැළපෙන විදිහට අනුව. එහෙම නැත්නම් අපි ඔයාට ඒ අවස්ථාවක් ලබා දෙනවා මෙන්න මේ පෝලිම ඉවරුණාට පස්සේ. පෝලිම ඉවරුණාට පස්සේ අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් මොකද වෙන්නේ? අර පෝලිම ඉවර වෙනකොට සමහර විට අර මනුස්සයා යන්න ගිහිල්ලා ඇත්තෙත් නැහැ. එහෙම නැත්නම් අර තියුණ තරම් දරුණු නැහැ ප්‍රශ්නේ. ඒ එක්කම විසඳුමත් ඉදිරිපත් වෙලා එනවා. ආ එහෙම කළා නම් මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන් කියලා විසඳුමක් ඉදිරිපත් වෙලා එනවා. අර හදිස්සියත් එක්ක නෙමෙයි. ඒ වෙනුවට අපි යම්කිසි කාලයකට ඉඩ දීලා, යම්කිසි අවස්ථාවක් එනකන් ඉඳලා බලනවා අර ප්‍රශ්නේ අරගෙන, ආ මේකට මේ වගේ විසඳුමක් අපිට දෙන්න පුළුවන්. ඔය කියන කිසිම දෙයක් ඔච්චර වේගෙන් උත්තර දෙන්න ඕන දේවල් නෙමෙයි. ඔච්චර වේගෙන් පිළිතුරු දෙන්න දේවල් නෙමෙයි. ඒ වෙනුවට අන්න ටිකක් වෙලා අරගෙන ඉඳලා කල්පනා කරලා මේ හදිස්සි කාර්යයට පොඩ්ඩක් ඉන්න කුවහම දන්නේම නැතුව අන්න අර වෙහසක් නැතුව මේක විසඳ ගන්න විදිහක්, අවම වෙහසකින් මේක විසඳ ගන්න විදිහක් දැන දැක ගන්න පුළුවන්. ඉතින් එවැනි වූ ඒ සතුටක් හිත ඇතුලෙන් ළඟා කරගන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තාම ඉන්නව නේද සම්බන්ධ වෙලා?
සාදු සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්ස, අපිට දෙතුන් පාරක්ම ලයින් ඔබ වහන්සේගේ හඬ ඇහෙන්නතු ගියා. ඒ වුණාට දල වශයෙන් ධර්ම දේශනාව සම්පින්දනය කළ අපිට අදහස ගන්න පුළුවන්. මං හිතන්නේ හැම දිනාටම මේ ඔබ වහන්සේ අදත් හරවත් ධර්ම දේශනාවක් කරා මේ අපි දුවන දිවිල්ල සතුර හොයාගෙන එළියේ වෙන සතුරක් හොයාගෙන දුවන දිවිල්ල නතර කළා. මොගරාජ ස්වාමීන් වහන්සේ වගේ ඇතුලේ තියෙන සතුට දකින්න කියපු එකත්, ඒ වගේම මේ හිතුවිලි වලට වේටින් ලිස්ට් එක දාන්න කියපු එකත් මං හිතන්නේ හොඳයි උත්සාහ කළ බලන්න ඕනි කියලා මාත් කල්පනා කරනවා. ඒක නම් මේ මම ආරාධනා කරනවා අපි නදීප්ට, අපි දැනට අපිට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා.
මේ දළ වශයෙන් ධර්ම දේශනාවක් ඇහුවා කියලා අහන්න ලැබුණා මමට. දළ වශයෙන් ඇහුවා කියලා ධර්ම දේශනාව.
අනේ අවසර ස්වාමීන් වහන්සේ වරදක්
නෑ නෑ එහෙම නෙමෙයි. ඉතින් අපිට මේ ඉන්ටර්නෙට් ප්‍රශ්න ඉතින්
එහෙමයි
මොකද
ස්වාමීන්
කරන්නේ?
වහන්සේ වන් කියන්නේ
අපි ඉතින් දළ වශයෙන් අහලා හරි ඉස්සරහට යන්න.
සාරාංශයක් විදිහට ඔබ වහන්සේ කිව්ව හැමෝටම සමෝචන මහු නැති වුණාට අපිට සාරාංශයක් විදිහට ගන්න පුළුවන් කියන එක නම් අදහස් කරේ ස්වාමීන් වහන්සේ. සමාව ඉන්න ඕනේ වරද්දක් වුණා නම්.
ඉන්ටර්නෙට් ප්‍රශ්න වලට මම මේ කියන්නේ. හරි ඉතින් අපි ප්‍රශ්න වලට යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නදී
ඔව් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. අද කමඨාන් වාර්තා දෙකක් ලැබී තිබෙනවා. එම වාර්තා දෙක ඉදිරිපත් කිරීමට වහන්සේගෙන් ගෞරවයෙන් අවසරය ඉල්ලා සිටිනවා.
හොඳයි.
පළවෙනි වාර්තාව ගරු ස්වාමින් වහන්සේ පරයන්කේ ආනාපාන සති භාවනාව. භාවනාවට එළඹෙන විටම හුස්ම නොදැන්වී යන අවස්ථාවක් අත්දකින අතර සතිය යොදවමින් මනස අවදියෙන් තබා ගැනීමට උත්සාහයක යෙදෙමි. නීවරණවලින් බාධා නොමැත. හිත පිට ගිය විට නිරායාසයෙන්ම මූල කර්මස්ථානයට මනස යොමු වේ. එහිදී ගැඹුරු ආශ්වාසයක් ආරම්භ වී කෙළවර වන ආකාරයක්, ආශ්වාසය කෙළවර ඇති අවකාශයත් විදිමින් දීර්ඝ ප්‍රාශ්වාසයක කෙළවර හුස්ම නැති වී යන අයුරු දකිමි. මෙය අත්දකින්නේ සතියෙන්ය. නැවතත් හුස්ම නොදැනෙන ස්ථානයට පැමිණේ. සතිය දුබලව ඇති විට මෙලෙස හුස්ම රැලි වරක් දෙවරක් පෙනේ. ඉන්පසු එවැනි බාධා නොමැතිව හිස් අවකාශයේ දෙස නිසලව බලා සිටිය හැක. සතිය ප්‍රබලව ඇති විට හිස් අවකාශයේ දෙස නිසලව බලා සිටින විට මෙලෙස මූල කර්මස්ථානයට ආපසු යෑමක් නැත. හිත පිට ගිය අවස්ථාවල සතියේ පිහිටෙන් අවකාශයේ සිට එය දකි. එවිට නැවත ආපසු පැමිණෙන්නේ අවකාශයටයි. මූල කර්මස්ථානයට නොවේ. එවිට හිත මද්දක් සැලීම නිසා වීරය යොදා සතියේ එම මොහොතට ගෙන ආ විට නැවත නිසසල සැහැලු තත්වයට පත් වෙයි. සිතිවිලි කලාතුරකින් ආවත් සතිය පැමිණ ඒවා පළවා හරි. එවිට මනස අවදියෙන් පසුවේ. කය නොදැනේ. ශබ්ද නොඇසේ. වුවමනාවෙන් බැලුවොත් දැකගත හැක. චේතනා රහිත අතර ඇලීම් ගැටීම් වලින් තොරය. මූල කර්මස්ථානය සහ අවකාශය යන දෙකෙහිම එකලෙස පැවතිය හැක. විනාඩි 40ක් පමණ මෙම තත්ත්වය පවත්වා ගැනීමට පුළුවන්නේ. මෙම භාවනාවල ප්‍රතිඵල ලෙස සාමාන්‍ය ජීවිතයේදී අත්දකින සැලීම් සහ කිපීම් ක්‍රමයෙන් විරංජනය වන ආකාරයත්, ගැටීම් සහ ඇලීම් ලිහිල් වන ආකාරයත් අත්දකිමි. කලබලකාරී අවස්ථා මඟහැරීමට කැමැත්තක් ඇති වී ඇත. ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගෙන් ලැබුණ අප්‍රමාණ භාවනා උපදෙස් මට ඉමහත් පිටුවහලක් විය. අද මම යම් ස්ථාවර තත්වයක ඇත්නම් ඒට හේතුව ඔබ වහන්සේලාගේ අසීමිත ධර්ම දානය සහ ඉමහත් කැපකිරීමෙන් සිදු කරන භාවනා වැඩසටහන්ය. මා සෑම දුරස්ථ භාවනා වැඩසටහනකටම සහභාගී වීමට, සියලුම ධර්ම දේශනා සහ සාකච්ඡාවලට සවන් දීමට උත්සාහ කළෙමි. විනිකැටවැනි දහම් කරුණු ගිලිහි යාමට ඉඩ නොදී තරයේ ග්‍රහණය කරගතිමි. මෙම ආත්ම විශ්වාසය මා ලබා ගත්තේ කමටහන් සුද්ධ කිරීම හරහාය. මා අන් අයගේ කමටහන් වාර්තා සහ ඒවාට ලැබුණු උපදෙස්ද මහත් ප්‍රවේශමෙන් උපයෝගී කරගතිමි. විශේෂයෙන්ම ආධුනික යෝගීන්ට උපකාරී විය හැකි නිසා මෙම වාර්තාව ලීවෙමි. මෙවැනි මඟ පෙන්වීමක් ලොව කිසි තැනකදී මම දැක නැත. ඒ වගේම ලෝපුරා සිටින වැඩසටහන් මෙහෙවන සියලු දෙනාගේම කැපවීම් මිල කළ නොහැකි තරම් වටනේය. මෙවැනි සම්මිශ්‍රණයක් ලොව කොතැනකවත් නැත. එබැවින් මෙම කෙටි සටහන භාවනා උපදෙස් දෙමින් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පවත්වමින් කමටහන් සිදු කරන සියලුම ස්වාමීන් වහන්සේලාට භාවනා වැඩසටහන් මෙහෙවන සියලුම පින්වතුන්ට උපහාරයක්ම වේවා. එමෙන්න නිස්සරණ වනයේ නිවන් දොරටු වෙත අනිවාර්යෙන් ගමන් කළ හැකිය යන විශ්වාසය ඇති කරගත යුතුය. අවසාන වශයෙන් උතුම් ලොකු ස්වාමීන් වහන්සේටත් නිස්සරණ වනයේ සියලුම ස්වාමීන් වහන්සේලාට සහ වැඩසටහන් මෙහෙවන පින්වත් සියලු දෙනාටම මා ඇතුළු යෝගී සියලු දෙනාට තිසරණ සරණී ප්‍රාර්ථනා කරන ආකාරයටම නිවන් නිවඩින් සැනසීම ලැබේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳ එතකොට දැන් මේකෙත් අර මොගරාජ හාමුදුරුව කියනා වගේ කතාවක් තමයි තියෙන්නේ. මට පිදුරු ඇඳක් මට තියෙනවා, ඔයා වගේම තමයි මාත් සතුටින් ඉන්නවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ අර දිවීම හිත ඇතුළෙන් ටික ටික අඩුවීමේ ප්‍රතිඵලයක් විදිහට ලැබිච්ච දෙයක්. ඉතින් මුලික කෙනෙක් පටන් ගන්නකොට, මුලින් කෙනෙක් උත්සාහවත් වෙනකොට තේරෙනවා මේකේ කිසිම ඉඩ පහසුවක් නැති විදිහට තමයි අපිට දැනෙන්නේ. මේ සිතිවිලි, ශබ්ද, නොයෙකුත් වේදනා අනම් මනම් තියෙන ඒවා ඔක්කොම මහා පොදියක්, මහා ඝන බාල විදිහට තමයි අපිට දැනෙන්නේ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික සිහිය පිහිටෝගෙන යනකොට තේරෙනවා මොකද්ද මේ ඝන බාල දේවල් අතරේ අන්න හිඩසක් තියෙනවා. මේ කරදර බාධක අතරේ සැඟවිච්ච සතුටක් තියෙනවා. අන්නේ සතුට තමයි අපි මේ හොයන්න උත්සාහ කරන්නේ හැම දිනම. ඉතින් එහෙම සතුට හොයාගෙන යනකොට එන පරිවර්තනයක් තමයි ඔය වார்த்தාවේ සඳහන් වෙන්නේ. අර මොගරාජ ස්වාමීන් වහන්සේ කියන දිශාවට ගමන් කරපු පරිවර්තනයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට කයින් කොච්චර අපහසුතාවයල් ආවත්, ඊළඟට නොයේකුත් ප්‍රශ්න ගැටලු ආවත්, අන්න අර නැවතීමේ සතුටක්, අර ටික ටික මේ වේගෙ අඩුවීමේ සතුටක් මේ පුරුදු කරන තැනතර දැනෙන්න පුළුවන්. ඒ පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට දැනෙන්න පුළුවන්. ඉතින් එහෙම එහෙම ටිකෙන් ටික මේ හිස් තැන හොයාගත්තාම, මේ අවකාශය හොයාගත්තාම, මේ සම්බාධ ස්ථානේ අවකාශයක් හොයාගත්තට පස්සේ ඇති වෙන සතුට ගැන තමයි අද අපි ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න උත්සාහ කරේ. අර කොච්චර වෙහෙසක් තියුණත් ඒ වෙහෙස අතරේ තමන්ට අන්න සුවෙන් ඉන්නවා, ඔයා වගේම තමයි මමත් සතුටින් ඉන්නවා කියලා බුදු කෙනෙක්ට උනත් කියන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. අනේ හැකියාව හොයාගෙන යන ගමනක තමයි මේ හැමදෙනා මෙදිලා ඉන්නේ. ඉතින් ඔය වார்த்தාව කාලයක් තිස්සේ කරලා 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 කියන ප්‍රකාශයක්. අර මොගරාජ ස්වාමීන් වහන්සේ කියනා වගේ කියන ප්‍රකාශයක්. ඉතින් මෙහෙම මෙහෙම කරගෙන යනකොට කෙනෙක්ට දැනෙන දෙයක් තමයි මෙන්න මේ ස්වභාව ධර්මයේ යම්කිසි රිද්මයක් තියෙනවා. අනේ ස්වභාව ධර්මයේ රිද්මෙට අපි එකතු වෙන එක තමයි කරන්නේ. ඒ හා සම්බන්ධ වෙන එක තමයි කරන්නේ. අර කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන මොකද්ද? මෙන්න මේ ගංගාවක දියසුලියක් තියෙනවා. මේ දියසුලිය, මේ මෝඩ දියසුලිය හිතනවා මේ ගංගාවට එරෙහි වෙලා යන්න පුළුවන් කියලා. මේ මහා ජල පහරට එරෙහි වෙන්න පුළුවන් කියලා මේ දියසුලිය හිතනවා. නමුත් ටිකෙන් ටික මේ විදිහේ ප්‍රතිපදාවක් පුරනකොට, මේ විදිහේ ගමනක නියදෙනකොට තේරෙනවා අන දියසුලියෙත් වතුර, ඒ වගේම මේ ගඟෙත් වතුර, මේ ගඟෙත් වතුර, ඒ වගේම අර දියසුලියෙත් වතුර. ඕක වෙනම අල්ලගෙන කරකෙන්න අවශ්‍යතාවයක් නැහැ. අනේ විදිහට මේක පුරුදු කරන කෙනෙක්ට ටිකෙන් ටික අන්න අර ස්වභාව ධර්මයේ රිද්මය ලං කරගන්න පුළුවන්. ඒ රිද්මයේ ෆ්‍රීකවන්සි එකට තමුන්ගේ ජීවිතය ලං කරගන්න පුළුවන්. අපි කල්පනා කරන්නේ ඒක ඉක්මවලා ලොකු හයි ෆ්‍රීකවන්සි එකකින් යන්න. අන්න ඒ කල්පනාවේ තරමට වෙහසක් එනවා. ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න අර ස්වභාව ධර්මයේ රිද්මෙට එකතු වෙන්න උත්සාහවත් වෙනවා. අනේ ස්වභාව ධර්මයේ තියෙන අමුතු රිද්මයක්. මොකද්ද? මේ ස්වභාව ධර්මයේ කිසිම හදිස්සියක් නැහැ. මේ ස්වභාව ධර්මයේ කිසිම හදිස්සියක් නැහැ. ඔය ගහන් කොලක් දිහා වටපිටාව දිහා බලන්නකෝ. කිසිම හදිස්සියක් නැහැනේ. කිසිම හදිස්සියක් නැහැ. හැබැයි කිසිම දෙයක් අතරමැද නවත්තලත් නැහැ. කිසිම දෙයක් අතරමැද නවත්තලත් නැහැ. ඔක්කොම අංග සම්පූර්ණ විදිහට කරලා තියෙනවා. දැන් ඔය තියෙන ස්වභාවික දෙයක් අරගෙන ඔය යම්කිසි නූතන උපකරණයකට දාලා බැලුවාම බොහොම අංග සම්පූර්ණ විදිහට ගැලපිලා ඇවිල්ලා තියෙනවා. දැන් දෙයියෙක් මැව්වා කියලා හිතන ගානට ගැලපිලා ඇවිල්ලා තියෙනවා. මොකක්ද හේතුව? අන්න කිසිම හදිස්සියකුත් නැහැ. හැබැයි කිසිම දෙයක් අතෑරලත් නැහැ. කිසිම දෙයක් බාගෙට අතහැරලා නවත්තලත් නැහැ. අන්න මේ ස්වභාව ධර්මේ වැඩි. ගහක් කැපුවාම මොකද වෙන්නේ? කිසිම හදිස්සියක් නැහැ. පේනවා නිකන් ගහ කඳුළු සලනවා වගේ අර කිවි ගලාගෙන යනකොට. නමුත් කිසිම හදිස්සියක් නැහැ. ඊළඟ මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික ඔන්න අංකුර මතුවෙලා එනවා. ටිකෙන් ටික අංකුර මතුවෙලා එනවා. අර කාපුවේ නෑ වගේ ඔන්න ඉතුරු වැඩ ටික කෙරීගෙන යනවා. අන්න ඒ රිද්මෙට අපිට ටිකෙන් ටික එකතු වෙන්න පුළුවන්ද කියලා යන පාරක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි නිකන් අක්‍රීයව කිසිම දෙයක් නොකර ඉන්නවා කියන එක නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වෙනුවට බොහොම උත්සාහයෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. බොහොම ක්‍රියාශීලීව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් මෙන්න මේ ස්වභාව ධර්මයේ රිද්මේ තේරුම් අරගෙන බොහොම හදිස්සියෙන් වැඩ කටයුතු කළා විසඳ ගන්න බැරි ප්‍රශ්න මෙන්න මේ රිද්මේ එක ගියාම අපිට විසඳ ගන්න පුළුවන්. හැම වෙලේම નિયમિત අවස්ථාවක් ගැළපිලා එනවා. සුදුසු අවස්ථාවක් ගැළපිලා එනවා. ඕනම දෙයක් කරන්න හරිම පර්ෆෙක්ට් මොමන්ට් එකක් ගැළපිලා එනවා. බොහොම අනාර්ග අවස්ථාවක් ගැළපිලා එනවා. නමුත් අපි මේ කිසිම දෙයක් ගැන අවධානයක් නැතුව ඔහේ මුලාවට පත්ලා ඉන්නකොට අපිට ඒ අවස්ථාව තේරෙන්නේ නැහැ. එක්කෝ කලින් මොකක් හරි පැනලා කරනවා. එහෙම නැත්නම් පහු වෙනවා. ඔන්න ඔක තමයි වෙන්නේ. එක්කෝ බෝලේ එන්න කලින් බැට් එක දානවා. එහෙම නැත්නම් ගියාට පස්සේ බැට් එක දානවා. ඉතින් ওই දෙකෙන්ම වෙන්නේ මොකද්ද? ට්‍රිප් කැච් එකක් තමයි යන්නේ. නදීප් මහත්තයාගේ ක්‍රමයට කියනවා නම් ට්‍රිප් කැච් එකක් තමයි යන්නේ. ඉතින් ඔහොම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවට අපි උත්සාහ කරනවා මෙන්න මේ හිතස හොයාගෙන මෙන්න මේ හිත ඇතුලෙන් එන සතුස හොයාගෙන මේ ස්වභාව ධර්මයේ ක්‍රමයට අනුව වැඩ කටයුතු කරගෙන යන්න. ඒ රිද්මයට අනුව වැඩ කටයුතු කරගෙන යන්න. ඒක ඔස්සේ වැඩ කටයුතු කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට ওই කොයි කලබරේ අතරෙත් අන්න નિયમિત වේලාවක් ගැළපිලා එනවා. යම්කිසි සුදුසු අවස්ථාවක් ගැළපිලා එනවා. ඒ අවස්ථාවේදී ක්‍රියාවත් වුණාම අන්න බොහොම අවම ශක්තියකින් තමුන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන් හැකියාවක් එනවා. අවශ්‍ය දිශාවට මේක හරව ගන්න පුළුවන් හැකියාවක් එනවා. අන්න ස්වභාව ධර්ම ක්‍රමයේ කිසිම හදිස්සියකුත් නැහැ. හැබැයි කිසිම දෙයක් අතහැරලත් නැහැ. කිසිම හදිස්සියක් නැතුව බලාගෙන ඉන්නවා. ඒ වගේම හරිම සුදුසු අවස්ථාවේදී වැඩ කටයුතු කරනවා. ඒක තමයි අපිත් මේ හොයාගන්න හදන ක්‍රමය. ඉතින් ওই වார்த்தාවේ සඳහන් වුණා මොකද්ද? කලබලකාරී අවස්ථා මගාරින් උත්සාහ ගන්නවා කියලා. ඒත් ඇත්තටම දැන් මේ තරමට කරගත්ත කෙනෙක්ට වැඩේ තියෙන්නේ කලබලකාරී අවස්ථාවලම තමයි. කලබලකාරී අවස්ථාවලම තමයි වැඩේ තියෙන්නේ. කලබලකාරී අවස්ථාවලටම ගිහිල්ලා හොයාගෙන යනව නෙමෙයි, මේ අවස්ථා එනවනේ. ඉතින් කොහොමද දවසට කීපයක්? අන්න ඒ අවස්ථාවේදී බලන්න මොකද මගේ තත්ත්වය? මං අර ළඟා කරගත්ත සැනසීම මේ අවස්ථාවේදී නැති වෙනවද? නැත්තම් මේ කලබලයේ පිටිපස්සේ ඒක තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන්. අර මාළු මාකට් එකක ඉන්න ගමනුත් බලන්න පුළුවන්. මේ කෑ ගැහිල්ල අතරේ, මේ වටපිටාවේ යන කලබලේ අතරේ අර මම උපයගත්ත සැනසීම තියෙනවද කියලා හොයන්න පුළුවන්. ඉතින් මුලින් බැලුවට පේන්නේ නැහැ කියලා. වෙහෙසක් කියලා තමයි තේරෙන්නේ. නමුත් ඇත්තටම අන්න ඒ සැඟවීම, ඒ සැනසීම අන්න අර මාළු මාකට් එකෙත් තියෙනවා. අර කලබලකාරී අවස්ථාවෙත් තියෙනවා. ඉතින් ඒක අපි එකපාරට හිතන්නේ මේක කරදරයක් කියලා. නමුත් නැවත නැවත ඒවට මුහුණ දෙනකොට, ඒවායේ ඒ අවස්ථා ගෙවනකොට තේරෙනවා අන්න මොකද්ද ඒ කලබලේ අතරෙත් ඔය කියන සැනසීම, ඔය කියන පහසුව තියෙනවා. ඒ පහසුව හොයාගන්න ඕනේ. ඉතින් අපිට වරදින දෙයක් තමයි මොකද්ද, අපි හිතනවා මේක මේ නිවි සැනසිල්ලෙන් ඉඳලාම පුළුවන්, ඒ යම්කිසි අවස්ථා මගහැරලාම පුළුවන් කියලා. නමුත් ඒ විදිහේ යම්කිසි ප්‍රමාණයකට මේක වඩා ගත්ත කෙනෙක් අන්න ඒ අවස්ථාවලට මුහුණ දෙනවා. ඒ අවස්ථාවලට මුහුණ දීලා හොඳට අර කලබලකාරී පිරිසත් එක්ක වැඩ කරනවා. වැඩ කරන ගමන් බලනවා අර මම උපයගත් එක මෙතන තියනවාද, නැත්නම් ඒ උපයගත් එක දැන් නැති වෙලා ගිහිල්ලාද කියලා බලන්න පුළුවන්. එතකොට කිසිම දෙයක් මගහරින්නේ නැහැ. ඒ එන දේවල්, ඒ අවස්ථානුකූලව එන දේවල් ඒවට යෙදෙනවා. හැබැයි යෙදෙන ගමන් බලනවා අර කලබලේ ඇස්සෙත් මං අර ලවාගත්ත දේ තියෙනවා. නැත්තම් කලබලේ ඉවර වුණාට පස්සේ බලනවා මේකෙන් ඇවිල්ලා තියෙන වෙහෙස කොයි වගේද. නොවිධිය ප්‍රතිපදාවක්. එතකොට මුලින් මග ඇරලා ආරණ්‍ය ගතවා, එහෙම තමයි පටන් ගන්න. නමුත් අන්තිමට ගියාම මාළු මාකට් එකෙන් තමයි මේක ඉවර වෙන්නේ. මුලින් මේවැයන් දුරස් වෙලා තමයි මේක පටන් ගන්න. නමුත් අන්තිමට ගියාම අන්න එතනම තමයි මේ පටන් ගත්ත තැනම තමයි මේක ඉවරෙත් තියෙන්නේ. මේ පටන් ගත්ත තැනම තමයි මේකෙත් ඉවරෙත් තියෙන්නේ. අන්න ඒකින්ද බලන්න, අන්නේ පටන් ගත්ත තැනට ගියොත්, අර කලින් ඉඳපු වෙහෙසට ගියොත්, කලින් ඉඳපු කලබලයට ගියොත්, අන්නේ කලබලේ අතරෙත් මේක තියෙනවද කියලා බලන්න උත්සාහවත් වෙන්න.
දෙවනි ප්‍රශ්නය, දෙවනි වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමින් වහන්ස, මා ටික කාලයක සිට දිනපතාම පාහේ උදෑසන සක්මන් කර ඉන්පසු ආනාපාන සතිය වඩමි. පොළවේ ස්පර්ශ වන පාදයේ තදගතියට අවධානය තබමි. මෙතෙක් කල් සක්මන් කළෙමි. ශරීරයේ කම්පන චංචල සියුම් වී ඇත. බාහිර ශබ්ද, රූප, සිතුවිලි කමටහනට සතිමත් වීම තුළින් දකිමි. අරමුණේ සෑම ප්‍රතිකඩක්ම බැලිය යුතු බවට ධර්මදේශනාවල ඇසීමෙන් පසු මෑතක සිට එසේ බලන්නට දතිමි. ඒ අනුව දැන් පහත දැනීම් වලට අවධානය යොමු විය. පළවෙනි එක යටිපතුලේ උඩ කොටස, යට කොටස හා ඇඟිලි තුඩු සියල්ලම එකවර පොළවේ ගැටෙන බව. දෙක යටිපතුලේ මැද කුහරය පොළවේ ස්පර්ශ නොවන බව. තුන එලෙසම පොළොවට ස්පර්ශ වන පාදයේ දෙසට ශරීරයේ බර මාරුවෙන් මාරුවට දෝලණය වන බව. හතර ඉහළට එසවෙන පාදය මාරුවෙන් මාරුවට සැහැල්ලු වන බව. පාදයේ පොළවේ ස්පර්ශ වන විට දැනෙන තදගතියට අවධානයෙන් සක්මන් කරනවාට වඩා පාදයේ ඉහළට එසවෙන විට ඇති මේ සැහැල්ලු ගතිය ගැන අවධානයෙන් සක්මන් කරන විට මුළු සක්මනම සැහැල්ලු වූ බවක් දක්නට ලැබුණි. පර්යංකේදී ඉතා ඉක්මනින් හුස්ම තුනී වී ගොස් කයේ විවිධ සියුම් දැනීම් වලට අවධානයෙන් සිටිමි. ප්‍රබෝධමත් මනසක් නැත. කම්මැලි ඒකාකාරී ස්වභාවයක් බොහෝ විට ඇත. නින්ද ගොස් නැති බව දනිමි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට දැන් ඔය ඔය විදිහට පුරුදු කරගෙන යනකොට දැනෙන දෙයක් තමයි මේ අපිට නොදැනෙන ඝන බාල විදිහට තියෙන දේවල් ටිකෙන් ටික බොහොම විස්තර සහිතව පේන්න ගන්නවා. කකුල වදින්නේවත් නැහැ කියපු මනුස්සයා අන ටිකෙන් ටික කියනවා කකුලේ මේ හරිය තමයි ඉස්සෙල්ල වදින්නේ. ඊළඟට මේ මැද හරිය වදින්නේ නැහැ. ඊළඟට ඉදිරිය වදිනවා. අන වදින් නැති කොටසත් එක්කම කියනවා. වදින් නැති කොටසත් එක්කම තියෙනවා. අන්න අර මොකද්ද අර සිහිය දියුණු වීමේ ප්‍රයෝජන. සිහිය දියුණු වීමේ ප්‍රයෝජන. මෙන්න මේ කය කොච්චරනම් සංකීර්ණ විදිහට හැදිලා තියෙනවද කියන එක විස්තර සහිතව පේන්න ගන්න. විස්තර සහිතව පේන්න ගන්න. අපිට ඉතින් ඕවා දැනෙන්නෙත් නැහැ සාමාන්‍ය ජීවිතේදී. සාමාන්‍ය ජීවිතේදී දැනෙන්නෙත් නැහැ. කෙනෙක් හිතනවා කල්පනා කරනවා මේ මේ කිලෝ 50 60ක් බරක්. මේක කොහොමද යන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. කොහොමද යන්නේ කියලාත් අපි දන්නේ. අර කාගේද කකුලක් කැඩිලා ඇවිල්ලා කියන සොයින්නස මේ කකුල කියන එක ඇවිදින්න සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. කකුල කියන එක ඇවිදින්න සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඒක නැති වෙච්ච ගමන් ඒක ආබාධයකට ලක් වෙච්ච ගමන් අන්න දැන් තේරෙනවා මේක යගේ කියලා කියනවා. ලොකු ආබාධයනේ පොඩි එකක් ආවත් තේරෙනවා මේක යගේ. එක කකුලක් පොඩ්ඩක් එහෙම වුණා නම් තේරෙනවා අන්න ඒකේ තියෙන අගේ. එතකොට අපිට මේවා තියෙන තාක්කල් ගැටලුවක් නැති තාක්කල් ඕවා පේන්නේ නැහැ. ඒ වෙනුවට අන බැලුවාම මෙහෙම ප්‍රශ්නයක් ගැටලුවක් අහම තේරෙනවා මේ කකුලකින් කොච්චරනම් සියුම් විදිහට මේ වැඩ කටයුත්ත කරනවද. මේ කිලෝ 50 60ක බරක් කොච්චරනම් සියුම් විදිහට කිසිම කලබලයක් නැතුව අරගෙන යනවද කියලා මෙන්න මේ කයේ තියෙන සංකීර්ණ ස්වභාවය විස්තර සහිතව පේන්න ගන්න. ඉතින් ඒක සුබ ලකුණක්. මොකද්ද? අර මුකුත් නෑ ඔහේ යනවා කියලා කියපු තැනේ ඉඳලා අන්න විස්තර සහිතව පේනවා. විස්තර සහිතව තොරතුරු විස්තර පේන ගන්නවා. ඉතින් ඊළඟට මේ තැනත්තට උදා වෙන දේ තමයි ඔය සඳහන් කළ තුනේ. මොකද්ද? බොහොම ඈලි මෑලි බොහොම ඒකාකාරී ස්වරූපයක් තමයි ළඟා වෙලා එන්නේ. අර කලබලෙන් පොඩ්ඩක් ඈත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර මහා කලබලයක ගත කරපු තැනැත්තෙක් මේ වගේ දෙයකට යොමු වෙලා ටිකක් මේකේ පට්ටල වුණොත් ටිකක් මේකේ පළපදියම් වුණොත් ටිකක් මේකේ මුලක් දෙකක් ඇදගත්තොත් මේ තැනත්තට තේරෙනවා මේ වැඩේ බොහොම කම්මැලි වැඩක්. කම්මැලි වැඩක්. බොහොම කම්මැලි වැඩක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට අපි පොඩ්ඩක් හිතලා බලන්න අපේ හිතේ රාගේ තියෙනකොට අපේ හිතේ ද්වේෂය තියෙනකොට අපි කොච්චර ඇක්ටිව් විදියට කොච්චර උනන්දුවෙන් වැඩ කටයුතු කරනවද කියලා. ඔන්න ඔය දෙකේ අතර වෙනස තමයි ඔය පෙන්නන්නේ. තොර අරවැ නැතිවීමේ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද එන්නේ? ඔන්න කම්මැලිකමක් එනවා. කම්මැලිකමක් එනවා. ඉතින් අපි බලනවා අපිට මේ මොකක් හරි මේකට දාගන්න පුළුවන් වෙයිද? ජරාවක් දාගන්න පුළුවන් වෙයිද? හපහප ඉන්න දෙයක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් හපන දෙයක් කියන්නේ අන්න පිරිසිදු දෙයට යම් කිසි ජරාවක් දාගත්තා වගේ අර කම්මැලිකම නම් ටක් ගාලා නැති වෙලා යනවා. හැබැයි නැති වෙලා යන්නේ අර පරණ කුණු කොටට ගිහිල්ලා. පරණ කුණු කොටට යොමු වීමෙන් තමයි අර කම්මැලිකම නැති වෙලා යන්නේ. ඉතින් එතකොට ওই කම්මැලිකම සුබ දෙයක් විදිහට සලකන්න. සුබ දෙයක් විදිහට සලකන්න. සුබ දෙයක් විදිහට සලකලා මේ කම්මැලිකම තියෙනකොට මට වෙන කිසිම බාධාවක් කරදරයක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ කකුල දිහා බලනකොට මට වෙන කිසිම දෙයකින් මේ කකුලේ වදින දේ දැනෙනකොට මට වෙන කිසිම දෙයකින් වෙහෙසක් පීඩාවක් නැහැ. අර මුළු ලෝකෙන්ම මිදිලා. අර කම්මැලිකම තියෙනකොට ওই රාග, ద్వේෂ, මෝහ තියෙන මුළු ලෝකෙන්ම මිදිලා. ඉතින් අන්නේ කම්මැලිකම අපි අගය කරන්න සූදානම් වෙනවා. මේ කකුලේට දැනෙන මේ පොළොව වදිනවා, වදිනවා, විලුඹ වදිනවා කියන තැනට අපි අගය කරන්න සූදානම් වෙනවාද කියලා දැක්තොත් අපේ හිතේ ඒකට සූදානම් නැහැ. ඒක තමයි ඔය කම්මැලිකමෙන් පෙන්වන්නේ. නමුත් මේක නැවත නැවත අතාරින්න නැතුව මේ කම්මැලිකම එත්වා කම්මැලිකම තියෙන තාක්කල් මට වෙන ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ කියලා කල්පනා කරන්න පුළුවන්. මේ කම්මැලිකම තියෙන තාක්කල් මට වෙන චිත්ත පීඩාවක් වෙහෙසක් එන්න විදිහක් නැහැ කියලා කල්පනා කරන්න පුළුවන්. අන්න එහෙම හිතලා කල්පනා කළා මෙන්න මේ කම්මැලිකමට අන්න රජෙක් වගේ සලකන්න පුළුවන්. මේ කම්මැලිකම ආවා කියන්නේ අන්න එතනම අර කලන්තරකාරී පීඩාකාරී දේවල් වලින් වෙන්වීමක් තියෙනවා. එවෙන් දුරස් වීමක් තියෙනවා. අනේ දුරස් වීම ටික ටික අගය කරානේ යමු වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් වුණ අරමුණේ හැම පැතිකඩම බලන්න කියනවා කියලා අහලා තියෙනවා කියලා. ඇත්තටම එතන පේන පැතිකඩ තමයි බලන්න කියන්නේ. අපි අර 11 ආකාරයේ හොයාගෙන ගිහිල්ලා බලන්න ගියොත් ඒක වැරදි. ඒ වෙනුවට බලන්න ඉදිරිපත් වෙන පැතිකඩ තියෙනවානේ. අන්නේ පැතිකඩ ටික බලන්න. එයා ඇවිල්ලා පෙන්නන පැතිකඩ ටිකක් තියෙනවා. ඒ පෙන්නන පැතිකඩ ටික දිහා බලන්න කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒක බොහොම ස්වභාවික ගමනක්. බොහොම ආතති අඩු ගමනක්. දැන් ඔය ලෝකේ තියෙන වෙහෙස හින්දා විවේකයක් හදාගන්න මේ වගේ වැඩක් කළා. ඒකෙනුත් ආතතියක් හදාගන්න ඕනේ නැහැ. ඒකෙනුත් ආතතියක් හදාගත්තොත් අර පරණ පුරුදු දිවිල්ල තමයි උදවන්න හදන්නේ. ඒ වෙනුවට මේක බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන බලනවා මොකාද ඉදිරිපත් වෙන්නේ. මේ ඔරුවේ කොයි පැත්තද පෙරලෙන්නේ? ආ පෙරලුණු පෙට හොඳයි කියලා ආයෙ පැත්ත අරගෙන යනවා. ටිකක් වෙලා ගියාම කල්පනා කරනවා යකෝ කලින් තියුණ පැත්තට වැඩිය හොඳයිනේ මේ අනිත් පැත්ත කියලා. හිතෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර ඉදිරිපත් වෙන කෙනා එක යන ගමනක් තියෙනවා. ආනාපානේ තියුනේ නැති නැහැයි කියලා වැඩේ අතාරින්න බෑ. අපි වඩන්නේ සතිය. ආනාපාන සතිය කියන්නේ එතනින් එහාට ගියපු දෙයක්. එතකොට සතිය වඩනවා නම් අන්න කය තියුණත් එකයි, පිම්බීම හැකිලිම තියුණත් එකයි, ආනාපානේ තියුණත් එකයි. එන්නේ කවුද? යා එක්ක අපි ගමන යනවා. ආවේ මොකද? ඒකත් එක්ක අපි ගමන යනවා. එන්නේ නැති වුන් ගැන කල්පනා කර කර ඉඳලා වැඩක් නැහැ නේද? එන්නේ නැති වුන් නැහැ. උන් නැත්තම් ඉතින් ඉන්න එකෙක් අල්ලගත්තා අපි වැඩේ කරා. අන්න ඒ විදිහට මෙන්න මේ ඉදිරිපත් වෙන දෙයක් එක්ක යන ගමනක් තියෙනවා. ඉතින් ආනාපාන ඉදිරිපත් වෙනවනම් නැත්තම් කකුලේ යම් කිසි දෙයක් ඉදිරිපත් වෙනවනම් ඒක හොඳයි. අන්න එතනින් එහාට ඒ ඉදිරිපත් වෙච්ච දෙයක් එක්ක යන්න. ඉදිරිපත් වෙච්ච කෙනත් එක්ක ගමන යන්න. ඒ විදිහේ දෙයක් අපිට කියන්න පුළුවන්.
අනන්ත අපේ ලිඛිත ප්‍රශ්න අවසන්. කවුරුවත් තාම ඉදිරිපත් වෙලා නැහැ වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. ප්‍රශ්න තියෙනවා නම් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සහභාගී වෙලා සිටින අයට හෑන්ඩ් රේස් බටන් එක ප්‍රෙස් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අපේ වෙලාව කොහොමද රාජික?
නදී බොහොම ස්තුති ප්‍රශ්න ඉදිරිපත් කරාට. මට හිතෙන්නේ අපි දැන් මේ වෙලාවේ සෙෂන් එක ඉවර කරා නම් හොඳයි කියලා. මොකද මේ සිඩ්නි ඒගලන්ට මේ Zoom details ඕනේ වෙන වැඩසටහනක් පටන් ගන්න නිසා. එහෙනම් මං පුණ්‍යාන් මුද්‍රාවට යමු වෙනද නදී?
ඔව් හොඳයි. තෙරුවන් සරණයි
අපි නේ ඉවර කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, අපි ප්‍රෝග්‍රෑම් එක එහෙනම් මේ ඉවර කරන්න. මම මොකද දෙකහ මාට වෙන වැඩසටහනක් පටන් ගන්න නිසා මේ Zoom details එහෙම තියෙනවා. ඒක නිසා මම නාමන්ත මහත්මයාට ආරාධනා කරනවා අද පුණ්‍යානුමෝදනාවක් කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න කියලා.
ස්තුතියි. තෙරුවන් සරණයි රාජික. ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. පුණ්‍යානුමෝදනාවට අවසරයි.
තිරුවන් සරණයි. හොඳයි.
අදත් ස්වාමීන් වහන්සේලා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා අදත් සුතමේ අනුග්‍රහයක් වශයෙන් ආධුනික කමඨහන වැඩසටහනට සහභාගී වූ අපි සියලු දෙනාට මහා උපකාරයක් සකට හේතු සකස් කරා ඊට පස්සේ කමටහන් වාර්තා ආශ්‍රයනුත් නැවතත් දහම් කරුණු ඉස්මතු කරා, සතර සතිපට්ඨාන ධර්මයේ ඉස්මතු කරා. ඉතින් මේ වැඩසටහන අද අටවෙනි දවස් මාස දෙකක් සම්පූර්ණ වෙනවා. ඉස්සරණ වනයේ අනුග්‍රහයෙන් සිදු කරන සියලු දහම් කටයුතු වලට සුවිශේෂී පිවිසුම් දොරටුවක් ලෙස මේ ආධුනික භාවනා වැඩසටහන වෙනුවෙන් ඔබ වහන්සේලාගේ උතුම් අරමුණක් වෙනුවෙන් මේ සකස් වූ පැවිදි ජීවිතයෙන් කාලය වෙන් කරලා අපට කරලා කරන්නා වූ මේ දහම් අනුග්‍රහය, කමඨහන් උපදේශ අනුග්‍රහය වෙනුවෙන් ඔබ වහන්සේලා වෙත අපගේ පාදාභිවන්දනා පූර්වක නමස්කාරය වේවා. මේ රැස් වූ සියලු කුසල ධර්මයන්, පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේලාට නිවන් අවබෝධය පිණිස හේතු උපකාර වේවා, හේතුඵල වේවා, හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහනට අනුමැතිය දී අනුග්‍රහය දුන් ඒ අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලු රැස් වූ කුසල් හා පුණ්‍ය ධර්මයන් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා, අනුමෝදන් වේවා. චිරත් කාලයක් ශාසන කටයුතු සඳහා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය අත්පත් වේවා. තවද නිසරණ වනේ වැඩසිමින් ශාසන ප්‍රතිපදාවේ දෙන සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල් දහම් අනුමෝදන් වේවා, නිවන් අවබෝධය පිණිස හේතුපකාර වේවා. හේතු වත්වා ගැනීමටත් අප කැප වූ සීල දෙනාට, දෙක බල වූ සීලු දෙනාටත් සහභාගී වෙමින් බණ දහම් අසා කමඨාන් පිරිසිදු කරමින් ධර්මයෙන් අනුමෝදන් වේවා, නිවන් අවබෝධය පිණිස හේතුපකාර වේවා. තවද මේ ලෝක ධාතු වී රැස් වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වීමට කැමැති දෙවියන් සිටිත්ද සත්වයන් සිටිත්ද ඒ සියල්ලන්ටම මේ පින් අනුමෝදෙත් සිටින් කරුණා පෙරදරිව ගාථා සජ්ජාන කර පුණ්‍යානුමෝදනා කරමු.